හොඳයි, තේරුවන් සරණයි හැම දිනටම. අපි හැම දිනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේ පිළිගන්නවා සති සෙනසුරාදා දිනයන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් හවස 3:00 ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වේලාවෙන් රාත්‍රි 8 පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදීත් ශ්‍රී ලංකාවේ සිට මේ දක්ෂුභා මණ්ඩපයට සම්බන්ධ වෙනවා අපගේ කල්යන් මිත්‍ර මාචාර්ය රවි කෝගල්ගේ නැතුමා. ඉතින් මේ රැස්ව සිටින හැම දෙනා වෙනුවෙන්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන්න ලබ සිටින ඔබතුමාව. ඉතින් අද දවසේදීත් අපි තථාගත දේශනාවට අවදත්තත් තේරුම් ගැනීම සඳහා කිසියම් ධර්ම කාණ්ඩයක් ඉස්මතු කර දෙන්නා ලෙස ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මාචාර්ය ප්‍රකෘති තේරුවන් සම්මේ.
තෙරුවන් සරණයි හැම දෙනාටම. අපි පහුගිය ටිකේම සාකච්ඡා කර කර හිටියේ මේ කජ්ජනීය සූත්‍රය. ඒක ඒ සූත්‍රය හුඟක් වැදගත්. ඒ වගේම හුඟක් සියුම් කරුණු තියෙනවා. අපි අර උඩින් බැලුවට නොකෙනෙන ගොඩක් දේවල් එකේ සැඟවිලා තියෙනවා. ඒක වැදගත් වෙන්නේ විශේෂයෙන්ම පංච උපාදානස්කන්ධය ගැන කතා කරන එකක්. පංච උපාදානස්කන්ධය අපි දන්නා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ටික. ඒක බුදුරජාණන් වහන්සේ බොහොම තැන්වල විස්තර කරන එකක්. සංකිට්ඨේන පංච උපාදාන කන්ද දුක්ඛ කියනකොට ඒක අපිට දුක තේරුම් ගැනීමෙදිත් හරින වැදගත් වෙනවා. ඒ වගේම බොහෝ තැන්වල මේ පංච උපාදාන ස්කන්ධේ උදේවය බලන්න නැත්නම් පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය සංඥාව ඒ මඩපොළ ලබන්න ඉමන් අවබෝධ කරන්න කියන මාර්ග විදිහට සඳහන් වෙනවා. ඒකදී මේ පංච උපාදාන ඛණ්ඩය කියලා යම් දෙයක් හිතාගෙන ඒ පිළිබඳව භාවනාවක් වඩන්න නැත්නම් මෙනෙහි කිරීමක් කරන්න හොයන්න යෑම සමහර විට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ මගහැරෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර්ථයම මතු කරගන්න අරමුණෙන් තමයි මේ සූත්‍ර සාකච්ඡා කරන්නේ. ඒ මේ සූත්‍රේ බොහොම දිග්ග වැඩි කරුණු ගොඩක් තියෙන හින්දා අපිට පැහැදිලිව මේ දිගටම සාකච්ඡා කරන්න අපහසු වුණා. මොකද එක එක තැන් වලින් සාකච්ඡා කරනකොට අර මේ සූත්‍රයේ මුලින්ම අගට ගැළපීම සමහර විට දකින්න බැරි වෙනවා. එතන අපි කොටස් කොටස් අරන් අර්ථ ගන්නකොට හුඟක් වෙලාවට මේ සිද්ධ වෙන දෙයක් කර තම තමන්ගේ අදහස් එතෙන්ට පින්ගන එක. ඒ නිසා ඕනම සූත්‍රයක් හරි වැදගත් වුණා මුලින්ම අගටම බලන්න ඕනේ. තවට අපි අර කොටසක් අරගෙන දෙන තේරුම සමහර විට ඒක ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්න මතු කරන්න හදන අදහස නොවෙන්න පුළුවන්. එහෙනම් මම ආපරුස්කරයක් මේකේ ඉක්මනට කියාගෙන ගිහිල්ලා ප්‍රශ්න මතුවෙන තැන් අපි සාකච්ඡා කරමු. මේකේ මුලදීම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රෙදී මං සිංහලෙන් තියෙන ටිකෙන් කියවන්න. මහණෙනි, පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරන්නා වූ යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක නොනෙක් පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරද්ද ඒ සියලු දෙනා උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහි කරත්. දැන් මොකද්ද මෙතෙන්දි මේ ගන්න තියෙන අදහස? යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක තමන්ගේ පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරද්ද කියනකොට අපි දන්නවා ඒ උබ්බේ නිවාසානස්සති ඥානය පහළ කරගත්තු සමනේකෝ බ්‍රාහ්මණෙක් ඒ තමන්ගේ පෙර ජීවිත උත්පත්ති කියලා සිහි කරා. ඒකෙදි දැන් මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අරමුණ? එහෙම සිහි කරනවා නම් ඒ සියලු දෙනා මොනවද මේ සිහි කරලා තියෙන්නේ? උපාදානස්කන්ධ පහ හෝ එයින් එක්තරා ස්කන්ධයක් තමයි සිහි කරලා තියෙන්නේ. පෙර ජීවිතය කියලා, පෙර භවයක් කියලා සිහි කළා නම් මේ ඕන කෙනෙක් සිහි කරලා තියෙන්නේ මොකද්ද? මේ උපාදානස්කන්ධ පහ. එහෙම නැත්නම් ඒ වයින් එකක්. මේක ඊළඟට ඒ දේශනා කරන අය සූත්‍රම මහණෙනි අතීත කාලයේ මම මෙබඳු රූප ඇත්තෙක් වීමි සිහි කරන තැනැත්ති. මහණෙනි අතීත කාලයේ මම මෙබඳු රූප ඇත්තෙක් වීමි සිහි කරන තැනැත්ති රූපයම සිහි කරයි. මම මෙබඳු රූප ඇත්තෙක් වෙමි කියලා සිහි කරන තැනැත්ත මොකද්ද මේ සිහි කරලා තියෙන්නේ? රූපයම. රූපයම සිහි කරයි. අතීත කාලයේදී මෙබඳු වේදනා ඇත්තෙක් වීමි මහණෙනි මෙසේ හෝ සිහි කරන තැනැත්තේ වේදනාවම සිහි කරයි. ඒතර අතීතේ මෙන්න මේ වගේ වේදනා ඇත්තෙක් වුණා කියලා සිහි කරලා තියෙන්නේ මොකද්ද? වේදනාව. ඒ වගේ අතීත කාලයේ මෙබඳු සංඥා ඇත්තෙක් වීමි කියලා සිහි කරනවා නම් සිහි කරලා තියෙන්නේ සංඥාවම සිහි කරා. සංඥාවක් සිහි කරලා තියෙනවා. අතීත කාලයේ මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමි සිහි කරනවා නම් මොකද මේ සිහි කරලා තියෙන්නේ? සංස්කාර සිහි කරන තැනත්තේ සංස්කාරයන් සිහි කරයි. ඒ වගේම අතීත කාලයේ මෙබඳු විඥාන ඇත්තෙක් වීමි මේ මහණෙනි මෙසේ හෝ සිහි කරන තැනත්තේ විඥානයෙන් සිහි කරයි. ඒකට බලන්න මේ අතීත ජීවිතේක ඔය ජාති පහෙන් මොනවා හරි සිහි කළා කියන්නේ සිහි කරලා තියෙන්නේ මොනවාද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන එක කියලා නะ බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා. ඊට පස්සේ තමයි මේ ජාති පහ මොනවද කියලා විස්තර කරන්නේ. කොහොමද විස්තර කරන්නේ? මහණේ රූපය කොමක් කියයිද? කියන්නේ කිංච බික්කවේ රූපං වදීත්‍ත කියලා පාලියෙන් හුඟ මතකයි කියන්නේ. රූපය කොමකයි කියවුද? එතකොට මේ සිංහල තේරුම තියෙන මහණෙනි විකාරයට හේවත් වෙනස් වීමට පැමිණෙනුයි එහෙන් රූපයයි කියන ලැබේ. හැබැයි මේ විකාරයට වෙනස් වීමට කියන එකට වඩා අපි මේ පාලි වචනේ රුප්පණේ කියන එකේ අදහසක් ගන්න ඕන. මොකද සාමාන්‍යයෙන් මේ සිංහල තේරුම ඔය භාෂාවෙන් එන තේරුම තමයි අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ සූත්‍රවල. ඒක මේ ඒුණාට දැන් පාලි වචනේ තියෙන්නේ රුප්පචීතිකෝ වික්කවේ ප්‍රශ්නා රූපන්ති උච්චති. ඒකට මෙන්න මේ රුප්පණය කියන එකට තමයි මේ රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ. ඒක අපි මේ රුප්පණය කියන තේරුම හොයාගන්න වෙනවා. ඒක රූපේ කියලා කියන්නේ රුප්පණයකට. ඊළඟට අහනවා කේන රූපති නැත්නම් කුමකින් වෙනසකට වෙනසට පැමිණෙයිද? කුමකින් වෙනසට පැමිණෙයිද? නැත්නම් කුමකින් රුප්පණය වෙයිද කියලා අහන්නේ. වෙනසට කියන වචනේ දාගෙන බැලුවොත් අපි ආපහු අර ඒ අපේ අදහසකට ගලපන්න හදන්නේ. මෙතන අහන්නේ කේන රූපති කුමකින් රුප්පණයට පත් වෙයිද? දැන් රුප්පණය කියන එකට අපේ අර්ථේ දාගන්න නැතුව මේක මේ හොයන්න බැලුවොත් මේ අර ලෝකයා ඉන්න අර්ථේ මවාන අදහස තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද භාෂාවකින් මොනවා හරි කියනකොට මුලින්ම එන්නේ අපි ගන්න තේරුම. ඒක තමයි ලෝකයාට තියෙන තේරුම. ඒකට මේ ලෝකෝත්තර දර්ශනයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න හදන්නේ ලෝකෝත්තර දර්ශනයකට යන්න. ඒකට ඒක අපේ අදහස් මුලින් එහෙම දැම්මත් දැන් අපේ අදහස පැත්තකින් තියලා අපි මේක විමසන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් අපේ අදහස තමයි රුප්පණේ කියන්නේ වෙනස් වෙන එක, විකාරයට පත් වෙන එක කියලා මේ සිංහල තේරුමෙන් එන්නේ. දැන් ඒක පොඩ්ඩක් පැත්තකට තියලා මේ රුප්පණයටයි රූපේ කියන්නේ ඊළඟට අහනවා මොනවයින්ද රුප්පණේ වෙන්නේ? කේන රුප්පති. ඒතකොට මොනවයින්ද රුප්පණේ වෙන්නේ කියනකොට සීතයෙන් වෙනසකට පැමිණෙනවා. සීතෙන් මම ඒ රූපණේ වචනේ දාලාම කියන්නම්. ඊතලෙන් වෙන රූපණේ වෙනවා, උෂ්ණයෙන් රූපණේ වෙනවා, බඩගින්නෙන් රූපණේ වෙනවා, පිපාසයෙන් රූපණේ වෙනවා. ඊළඟට මේ දැහැලේ කොන ඇටමැසි. ඉදලේ කොන මදුරුවා. මේ ලේ කොන සත්තු. අවුසුලං සර්පාදී දීර්ඝජාතක සතුන්ගේ ස්පර්ශින්. ඒකට අවුවේ ස්පර්ශේ, සුලංගේ ස්පර්ශේ, සර්පාදී දිගට ඉන්න මේ සත්තුන්ගේ ස්පර්ශේන උප්පනේ වෙනවා. ආපහු එතන කියනවා මේ මහණෙනි එන මේ උප්පනේ තමයි රූපය කියන්නේ කියලා. මේක පටන් ගන්නකොටත් කියන රූපදීතිකෝ වික්කවි කෂ්ම රූපන්ති විච්ඡති. ආපහු මේ මොනවෙන්ද රූපණේ වෙන්නේ කියන ඒ ශීත උෂ්ණ ඒ විස්තර ඉවර වුණාම ආයෙ මතක් කරනවා රූපණේ තමයි රූපය කියන්නේ. ඒ තෙන්දී අපිට හිතන්න වෙනවා දැන් කුමකින් රූපණේ වෙනවද කියනකොට ශීත උෂ්ණේ වයින් රූපණේ වෙනවා කිව්වට අපි යතන අය කියන එක දාගෙන හිතන පැත්තක් තමයි අපිට තියෙන්නේ. මොකද අර වෙනස විකාරයටපත් වීම කියනකොට අපිට හිතන්නේ තියෙන ශරීරයකට සිද්ධ වෙන දෙයක් කියලා. හැබැයි මේ කුමකින් රූපණය වෙනවද කියනකොට කියනකෝ දේවල් වලින් ওই තේරුම ගත්තොත් අර මුලින් අදහස් කරන තේරුම මගේ ඇරෙන්න පුළුවන් රූපණය කියන කතාව. ඒකෙන්දී දැන් රූපණය කියන එක හරි ඉස්සර මතක් කළා අපි අර ඒක ස්වාමීන් වහන්සේලා දැන් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ දීපු අදහස තමයි ඉද්දෙනවා කියන්නේ. ඉද්දෙනවා. දැන් අර තුවාලයක් උඩින් වැහිලා තියෙනකොට යටින් ඉද්දෙන ස්වභාවයක්. ඒක තව වචනයක් කියන ඇදුම් කනවයි කියලා. ඒකට උඩින් බලුවහම එහෙම තුවාලේ පේන්නේ නැහැ. ඒක සනීප වෙලා වගේ වුණාට යටින් නිකන් එදුම් කෑමක් කියන්නේ ඉදෙන ගතිය කියලා ඒ අදහස දුන්නා. ඒවා අපි ගරු කරන සාහිණාංශලා වුණත් අපි බුදුදහම එක්ක බලද්දී ඒක නේ සූත්‍රේ කියපේක නෙමෙයි. සූත්‍රේ තියෙන්නේ පාළි වචනේ රූපණය. ඒකට ඒ රූපණය කියන එක ඒකේ දැන් මේ අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ ලෝකයා රූපය කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ රූපය කියලා මතු කරන අදහසයි වෙනසක් තියෙනවා කියලා. මොකද මේ රූපය සාමාන්‍ය ලෝකයක් අහුවෙන්නේ අවිද්‍යාවෙන් බාරගත් දෙයක්. ඒක තේරුම් ගන්න තමයි මම අර උපමාව ගන්නේ ගොඩක් වෙලාවට අර වතුරට එදෙන බල්ලා බල්ලෙක් ඉන්නවා දකිනවා. එයා විශ්වාස කරන්නේ ඉන්න බල්ලෙක්ගේ රූපයක් තමයි ඔය පේන්නේ. නැත්නම් පවතින ශරීරයක් තමයි ඔය පේන්නේ. පවතින කියනකොට දැන් සමහර අය විදර්ශනා වදන අය සමහර විට ගන්න පුළුවන් පවතින රූප නැහැ වෙනස් වෙන රූපනේ තියෙන්නේ නැත්නම් සතර මහා ධාතු රූපනේ කියලා. ඒ අර්ථයෙන් මේ මම පවතින කියන කතාව කිව්වේ මේ බාහිර රූපයක්. බාහිර රූපයක් තමයි ඔය තේන්නේ. දැන් එතන මේ බල්ලගේ මානසිකත්වයට ඒක ඇත්ත රූපය. ඇත්ත කියන්නේ එයා පිළිගන්න මට්ටමේ ලෝකයටයි රූපයක්. එයා පිළිගන්න මට්ටමේ කියන්නේ දැන් අල්දලා බැලුවොත් අල්ලන්න පුළුවන් රූපයක්. එතකොට අපිට දැන් ගහක්, බිත්තියක් මොනවා හරි නැත්තම් තව කෙනෙක්ගේ ශරීරයක් පේනවා නම් අපිත් ඒ විදිහට තමයි හිතෙන්නේ. එතකොට ඒ බල්ල රූපයක් දකිනවා කියන එකයි අපි රූපයක් දකිනවා කියන එකයි එක වගේ අදහසක් තියෙනවා. එතන අපි දැක්කොත් අන ගහක් තියෙනවා අපිට එන අදහස් ටික තමයි අතන ගහක් තියෙනවා. ඔතෙන්ට ගියොත් මේක නම් හැපෙනවා. නැත්නම් අල්ලලා බලන්න පුළුවන්. දැන් බල්ලට හිතෙන්නේ අතන බල්ලෙක්ගේ ශරීරයක් තියෙනවා. නෑ එතෙන්ට ගියොත් හැපෙනවා. නැත්නම් මේ අල්ලන්න පුළුවන්. වගේ. බල්ලගේ මානසිකත්වයට රූපේ කියන එන අදහසයි අපේ මානසිකත්වයට ওই ගහ කියන රූපේ කියන අදහසයි වැඩි වෙනසක් නැහැ. ඒ කියන්නේ භෞතික ස්වභාවයක් කියන එක බාහිර තියෙන ස්වභාවයක්. අර භෞතික දේවල් තියනවා කිව්වහම ඕක ඇනලයිස් කරන්න ගිහිල්ලා ඉතින් එක එක විදිහට ඒ රූපේ තියෙන රූපෙට වෙන දේවල් කියන්න පුළුවන්. ඇති වෙලා නැති වෙනවා, වෙනස් වෙනවා, සතර මහා ධාතුෙන්න දිලා තියෙන්නේ, රූප කලාපවලින්න දිලා තියෙන්නේ. ඊයවගේ ගොඩාක් විස්තරවලට යන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම යන්නේ දැන් අපිට තේරෙන අර බලලගේ උපමාවෙදී නම් මේ මූලාවක ඉඳන් ඉන්නවා කියලා හිතන බල්ලගේ ශරීරය ගැන නේද කතා කරන්නේ. අපි දන්නවනේ අපේ මත්තමට වතුරේ කවදාවත් බල්ලගේ ශරීරය පිහිටන්න බෑනේ, කතා කරන්නවත් බෑනේ. ඒකයි මම මේ උපමාව ගන්න කිව්වේ. මොකද මුලා වෙලා යන්න කෙනාට මේ මුලාව මොකද්ද කියලා තේින්නේ. අපේ රූපයක් තියනවා කියලා පිළිගත්හන් අපිට ඒක ඇත්ත තත්ත්වෙ තේින්නේ නෑ. දැන් රූපේ පිරිසිංස දැකලා නෑ, රූපේ යථාභූත සත්‍ය දැකලා නෑ. ඒක තේරුම් ගන්න තමයි ඒ උපමාව දෙන්නේ. බල්ලගේ මානසිකත්වයට අපි දන්නවනේ වතුරේ ඉන්න බල්ලා කියන ඒ රූපයේ යථාභූත ස්වභාවය එයා දන්නේ. හැබැයි අපේ මත්තමට අපි දන්නවා එහෙම දෙයක් මේ ඉපදිලාවක් නැති ස්වභාවයක් මෝඩකම මත පණවගෙන පිහිටවගෙන කියලා. දැන් අපි ආයතන මුලාවෙන් පිහිටවන රූප ගැන අපට එහෙම පේන්නේ නැහැ අපේ මුලාවෙ ඉන්නකම්. ඒ ආයතන ඉක්මවා යන දැක්මකට ආවහන් තමයි ආමේ අවිද්‍යාවෙන් හදපු රූපයක් නේ. මෙච්චර කල් අපි රූප කියලා බාර ගන්න තියෙන එකක් ඇතහැන්. එතකොට මේ රූපය කියන එක හැමතිස්සම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකත දෙයක්, පටිච්ච සමුප්පන්න දෙයක්. මොනවාගේ ධර්මතාවයේ තේරුම් ගන්නකොට තමයි රූපයේ යථාභූත ස්වභාවය තේරුම් ගන්න. දැන් මේ වතුරේ ඉන්න බල්ලගේ උපමාවේදී අපි ඒ උපමාවේදී අපි එතන යථාභූත ස්වභාවය දැකලා මතකද? මෝඩකම තියනකන් ওই රූපේ තියෙනවා. මෝඩකම යදුන් නැත්නම් රූපේ පිහිටන්න බෑ. ඉනස්මින් සති ඉදං හෝතේ, ඉනස්මින් අසති ඉදං නහෝතේ කියන ධර්මතාවය. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න බව. එතන සංකත බවක් දැකලා පටිච්ච සමුප්පන්න බවක් දැකලා අනිච්ච ස්වභාවයෙන් දැකලා. ඒත් ඒ රූපේ අනිච්චයි සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන ලක්ෂණ හතරම ඒ උපමාවේදී අපි දන්නවා. හැබැයි අපි දැන් ගහක් තියනවා කියන කොට අපිට ගහක් පේනවා නැත්නම් අල්ලලා බලන්න පුළුවන් කියනකොට අපි යථාභූත ස්වභාවය දැකලා නැහැ. ලෝකෙට අයිති රූපයක් බාර අරගෙනයි ඉන්නේ. ඒක යථාභූත ස්වභාවය දැක්කොත් අර වගේම සංකත බව, අනිත්‍ය බව, පටිච්ච සමුප්පන්න බව, විද්‍යා ප්‍රත්‍යයෙන් බව තේරුම් ගන්න ඕනේ. තව ඉදිරියට ඉනස්මින් සත්‍ය ධම්මෝති, ඉනස්මින් අසති ධම්මෝති කියන න්‍යායට යටත් දෙයක් නේද ඔය අපි දෙයක් කියලා අරන් තියෙන්නේ. අර ඉතින් දැක්කොත් ඒක ඇත හෝ නැත කියන්න බැරි පටිච්ච සම්පන්න ස්වභාවයක් නේද? දැන් බලන්න මෙතන එහෙම දැක්කොත් දැන් රූපනාර්ථි. ඒ කියන්නේ ඇත්ත සත්‍ය නිරෝධ. නමතුරේ ගල්ලගේ ඇත්ත සත්‍ය නිරෝධයිනේ. ඒකට අපි දකින ගහේ ඇත්ත සත්‍ය නිරෝධ ධර්ම. මොකක්ද නිරෝධ කියන්නේ? නැස්තෙන් නැසති දැන් නැහොති. ඒ කියන්නේ ඉපදිලා නැහැ, හේතු යෙදිලා නැත්නම් අනුත්පාදයි. අතගෙන නෑ. ඒක තමයි ඇත්ත. එහෙම ඇත්ත තත්ති තියෙන තැනක අපට රූපයක් හම්බ වෙලා. එහෙම නැත්නම් බල්ලට රූපයක් හම්බ වෙලා. මොන දැන් එතනින් ගැලුවොත් මේ රූපණ කියන ස්වභාවය මේ ලෝකෝත්තර දර්ශනයේ මොන වගේ අදාහබ්ද කියන එකක් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බල්ලෙක්ගේ ශරීරයක් රූපණය වෙලා. එහෙම නැත්නම් ගහක රූපයක් රූපණය වෙලා. කියන එකේ දැන් අර ඉස්සෙල්ලා කියපු අදහසට වඩා මේ වෙනස් අර්ථයක් තේරුම් ගන්න පුළුවන්. ඒකට ඒ රූපණය ඇත්ත ස්වභාවයේ රූපණයක්. අපි බාර අරන් තියෙන්නේ රූපය. අන බල්ලා වතුරට ඉබෙනකොට රුප්පණයක් වෙනවා. එයා දන්නේ නැහැ ඒක රුප්පණයක් කියලා. එයා රූපයක් බාර ගන්නවා නැත්නම් රූපේ දැස ගන්නවා. රූපේ දැඩිව ඒක ඇත්ත කියලා පිළිගන්නවා. ඇත්ත කියන්නේ එයා හිතන එක ඇත්ත කියලා. මොකද එයා හිතන්නේ අතන ශරීරයක් තියෙනවා. අල්ලන්න පුළුවන් එකක් තියෙනවා. හැබැයි අපි දන්නවා ඒක රුප්පණයක් විතරයි. ශරීර රූපයක් කියලා දෙයක් ඉපදිලාවක් නැහැ. හටගෙනවත් නැහැ. එහෙමද රූපයක් තියනවා කියන හිතන්න ස්වභාවයක් මතුවෙලා. අනේ ඒ ගතිය තේරුම් ගන්න දැන් රූපණය කියන එක. ඒකට බුදුහාමුදුරෝ පෙන්නනවා මේ රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ මොකකටද? රූපණයකට. ඒකට තේරුම් ගන්න මේ රූපණය රූපපීති කෝ වික්ඛවේ තස්මා රූපාන්ති උච්චති කියන එක. දැන් ඒ තේරුම අතුවර තේන රූපති කියන එකේ තේරුම බලන්න. දැන් ඉස්සෙල්ලා අපි ශරීරයක් කියලා දෙයක් තියෙනවා. නැත්නම් අර බල්ලගේ මත වෙන්න වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතලා මේ තේන රූපති කියන එක බැලුවොත් එහෙම. ආ බල්ලගේ ශරීරයක් තියෙනවා. මොනවයින්ද ඔක රූපණය වෙන්නේ? අශීතලෙන් රූපණය වෙනවා. ඒ ශරීරයේ ශීතලෙන් වෙනසකට පැමිණෙනවා. විකාරයටපත් වෙනවා. උෂ්ණයෙන් වෙනසට පැමිණෙනවා. විකාරයටපත් වෙනවා කියන අර ඔය ඉස්සෙල්ලා තිබුණ තේරුම ලස්සනට ගැලපෙනවා. හැබැයි බල්ලා ඔය කතාව කිව්වොත් එහෙම අපිට හිතෙන්නේ මොකද? අර අර වතුරේ ඉන්න බල්ලගේ ශරීරයේ ශීතලෙන් වෙනසකට පැමිණෙනවා. අපිට පීඩාවකටපත් වෙනවා කියලා. නැත්තම් උෂ්ණයෙන් පීඩාවටපත් වෙනවා. කියලා එයා කිව්වොත් දැන් අපිට මොකද්ද හිතෙන්නේ? මෙයා රූපයක් කියලා එකක් හදාගෙන ඒකේ බැහැගෙන ඒ රූපෙට මෙන්න මේ සීතලෙන් පීඩා වෙනවා, උෂ්ණෙන් පීඩා වෙනවා, පිපාසෙන් බඩගින්නෙන් පීඩා වෙනවා, නැසි මදුරුවන්ගෙන් පීඩා වෙනවා. අවුසුලන් සර්ප ආදී නිස්පර්ශයෙන් වෙනසකටපත් වෙනවා කියලා එහෙම එයා කියයි. ඒ වුණාට බලන්න මේ ඇත්ත දන්න කෙනාට දැන් මොකද හිතෙන්නේ බල්ලා මේ වගේ වචන කියනකොට රූපෙට වොම් වෙනවා කියලා. අපිට කියන්න එන මේ රූපණ ගතිය දන්නේ නැතුව මේ රූපයක් බාරගන්න. සංඛාය විදිහට ගොතන දැන් අපිට මිරිඟුව පේන තැනක වතුර තියෙනවා කියලා අර වතුර සීතලයි වතුර රස්නේ කිව්වා වගේ වැඩන්නේ කියලා. ඒ කියන්නේ මේක රූපණයක් කියලා දන්නේ නැති වෙනකොට රූපයක් කියලා දෙයක් හදාගෙන ඒක බාර අරගෙන ඒක ඇත්ත කියලා අරගෙන ඒකට ඉතින් රූපය කියලා ව්‍යවහාර කරනවා. ඒකට කිංච දික්කේ රූපං වදේස. උපතීතිකෝ තස්මා රූපං උච්චති. රූපණයකටයි මේ රූපය කියලා ව්‍යවහාර කරන්නේ. අපත මොනවෙන්ද මේ රූපණේ උනේ කියනකොට අන්න දැන් තව ටිකක් හිතන්න වෙනවා. දැන් අපි සීතෙන් උෂ්ණෙන් මේ මොනවෙන්ද දැන් අපට රූපණේ වෙන්නේ? සීතලක් දැනුණා ආමාගේ ශරීරයට සීතලයි. උෂ්ණයක් දැනුණා මාගේ ශරීරයට උෂ්ණයි. ඒ කියන්නේ මේ තමන්ගේ සතර මහා ධාතු ශරීරයට තමයි මේවා දැනෙන්නේ. මදුරෙක් කෑවොත් මාගේ ශරීරේ මදුරෙක් කෑවා. ඔය විදිහට තමයි සාමාන්‍ය අපිට හිතෙන්නේ. සිදුමක් දැනුණ ගමන් ඔන්න මාගේ අත මදුරෙක් කෑවා කියලා වටන. ඒකට අපි තේරුම් ගන්න ඕන ඒක ලෝකේ තියෙන මත්තම මිසක් මේ සාමාන්‍ය ලෝකයා හිතන දකින මත්තම මිසක් යථාභූත ස්වභාවය නම් නෙමෙයි, ලෝකෝත්තර දර්ශනය නම් නෙවෙයි. ඒතර ලෝකෝත්තර දර්ශනයේ යන්න නම් දැන් බුදුරජාණන් වහන්සේ ඇයි මේ රූපය කියලා ව්‍යවහාර කරපු එකට රූපණය කියන්නේ? දැන් අපේ ශරීරය කියන එකනේ අපිට රූපය උනේ. බුදුරජාණන් වහන්සේ දෙන්නේ රූපණය කියලා. දැන් ඇතෙන්දි ඔන්න දක්ෂ වුණොත් මේ ශරීරය තිබුණ එකක්ද නැත්නම් රූපණය වෙන එකක්ද කියන මට්ටම. ඒ කියන්නේ දැන් අර වතුරේ බල්ලෙක් වගේ රූපණයක්ද, එහෙම නැත්නම් ඇත්තටම තිබුණ දෙයක්ද, රූපණයේ ස්වභාවයෙන්ද කියන තැන විමසන්න. ඒකට ඒ බුදුරජාණන් වහන්සේ දීපු වැඩපිළිවෙල අනුසූත්‍රවල දැන් කායනුපස්සනාව වෙන්න පුළුවන්, සමුදේ ධම්මානුපස්සී, එහෙම නැත්නම් අනිච්ච සංඥාව වෙන්න පුළුවන්, ඉතිරූපයි ඉතිරූපස්ස සමුදේව ඉතිරූපස්ස අත්තග්ගමෝ කියන එක. ඔය මනෝයෙන් හරි දැන් අපි දන්නා මේ අර ලෝකෙට අයිති අනිත්‍යයි ලෝකෝත්තර දර්ශනයේ අනිත්‍යයි වෙනස උගත්තයි තේරුම් ගන්න තියෙන. ඒකට දැන් බලන්න මේ ශරීරය අපි කියන එකක් කියලා ගන්නවා කියන්නේ යථාභූත ස්වභාවය දැක්කේ නැහැ, පටිච්චසමුප්පන්න බව දැක්කේ නැහැ. දැන් මේක දැන් මේ ශරීරය කියන එකක් ආයතන මුලාවෙන් පිහිටිය එකක් නෙමෙයි. වතුරේ හැදපු බල්ලෙක් වගේ නෙමෙයි. එහෙනම් ওই රූපණය නේ. රූපණේ මත නෙමෙයි ශරීරයක් ගැන කතා කරලා තියෙන්නේ. එතකොට ඔන්න දැන් සීත උෂ්ණ නැත්තම් මේ නැසි මදුරු නිසා අපිට රූපණයක් වෙලා. රූපණයක් වෙලා කියන්නේ දැන් මෙතනදී හිතන්න ශරීරයේ තියනවා කියලා අපිට සිහි කරලා දෙනවා, මතක් කරලා දෙනවා, මතු කරලා දෙනවා රූපණි. මොකද ඒ සීතල දැනෙනකන් අපිට ශරීරේ තියනවාද නැද්ද කියන කතාවක් තිබ්බේ නැහැ. සීතල නිසා යන ශරීරෙට සීතලයි නේ නැහැ. ඇඳුමත් මොකක් හරි පොව ගන්න ඕන නැත්නම් ඒ සිල්ලි කාඩු කරන්න ඕන මොකක් හරි හිතෙන් මේ ශරීරය සම්බන්ධ දෙයක් කරන්න හිතෙන්නේ මතුනේ මේ සීතල නිසා රුප්පණේ වුණ නිසානේ. අත උෂ්ණේ නිසා රුප්පණේ වුණ නිසානේ. නැසේ මදුරේ නිසා රුප්පණේ වුණ නිසානේ. ලප්පාදී නිසා රුප්පණේ වුණ නිසානේ. අනාතනෙන් ඒ රුප්පණේ ගන්න අදහස. කියන්නේ අර මිරිඟුව පේනවා වගේ වැඩ. ඒකට වතුර රුප්පණේ. ඒ බල්ලාට බල්ලාගේ ශරීර රුප්පණේ වුණා වගේ අපට මේ ශරීර රූපේ රුප්පණේ වෙලා නේද කියන තැනක්. නැහැ මෙතන හොඳට තේරුම් ගන්න ඕන තැනක් මේ ලෝකෝත්තර දර්ශනය නැත්නම් සම්මා දිට්ඨිය ඇති කර ගන්න නම් එහෙනම් මේක මේ පැහැදිලි නැත්නම් ගැටලු තියනා නම් ආයෙ ආයෙ අහන්න. එතන කාට හරි මොනවා හරි අදහසක් වෙනස්වන්න දෙයක් තියනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ පොඩි අදහසක් ආවට දැන් ඔතන මේ රොප්පණේ කියන එකට අපිට ගලපලා ගන්න පුළුවන්ද මේ ප්‍රකට වීම කියන යම් කිසි මොනියම් මොහොතක් නිසා ප්‍රකට වීමක් වගේ අදහසක්ද ඒක එතන එන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද?
ඔව් පෙරවන් සරණ ඒ වගේ අදහසක් තමයි. ඇත්තටම ඒ අදහස දැන් අපි වචනෙන් කියන්න ගියොත් වෙන වෙනම දාගන්න හින්දා තමයි එක වචන කියන්නේ. එතන අර කියපු ඉද්දෙනවා කියන එක ප්‍රකට වෙනවා කියන එක නැත්නම් මතු කරලා දෙනවා ඔතෝගේ. ඉතින් වචන කියන්න පුළුවන්. හැබැයි ඒ වචනෙන් වෙනම ඒක එහෙම දාගන්න එපා. මේක මේ අදහස. ඒ කියන්නේ අදහස වෙන්න ඕන මේ පටිච්ච සමුප්පන්න බව. ඒ කියන්නේ මේ රූපයක් කියන එකේ පටිච්ච සමුප්පන්න බව මොකද්ද? මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය දෙන්නේ නැත්තම් ඔහොම වෙන්න බෑ. දැනේ මේ කියන්නේ අවිද්‍යාව එක දැන්න අවිද්‍යාව ඇතිකල්ලි මේ රූපය කියන ස්වභාවය. ඒකයි මම අර වතුරේ බල්ලගෙන් හිතන්නේ. කියන්නේ අවිද්‍යාව තියෙනකම්මනේ රූපේ. අවිද්‍යාව යෙදුන් නැත්තම් ඒ කියන්නේ මොඩකම යෙදුන් නැත්තම් එහෙම දෙයක් ගැන කතා කරන්නවත් බෑනේ. එතකොට මේ රූපණය කියන එක අර ඒ රූපයක් පිහිකන් රූපයක් කියලා බාර ගන්න නම් රූපයක් වගේ පේන ගතියක්වත් තියෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට දැන් මිරිඟු ස්වභාවයක් වෙනුනොත් මේ වතුර කියන අදහසක් එන්නේ. එතකොට අනේ ඒ වගේ ඒ රූපණ ගතිය රූපයක් කියලා අර පෙන්නුම් කරන ස්වභාවය වගේ මතු කරන ස්වභාවය. දැන් පෙන්නුම් කරන කියනකොට ඇහැටම දාන්න එපා. මේ ඕනම ආයතනකින් රූපමය හැඟීමක් දෙන ස්වභාවය කියලා කිව්වොත්. ඒක මේ අදහතම තමන්ම ඉතින් ඒක මේ තේරුම් ගන්න ඕන. ඒකයි මම මේ රූපණ වචනෙම කියන්නේ. රූපණ කියන්නේ දෙයක් නෙවෙයි. රූපණ කියන්නේ දෙයක් නෙවෙයි. දැන් අපට දෙයක්මනේ හම්බ වෙන්නේ. දැන් අපිට අපේ ශරීරය කියලා දෙයක් හම්බ වෙනවා. ඒක රූපණේ නෙවෙයි. නැත්නම් අර මිරිඟුව පේනකොට වතුර කියලා සතර මහා ධාතු දෙයක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන දේ නෙවෙයි මේ කියන්නේ. එහෙම හම්බ වුණේ රූපය කියලා ව්‍යවහාර කරන දෙයක් හම්බ වුණේ මේ රූපණය නිසා. මොකද අපි රූපයේ ලෝකයා රූපයේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නන රූපණය කියලා. රූපතේති කෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති. අර ඔයා කියපු අදහස හරි එන්නට ඒකේ අර වචන ටික නැතුව මෙන්න මේ රූපණ ගතිය කියන අදහස තේරුම් ගන්න බලන්න. පෙරවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. එතන සර් මේ හට ගන්න තැනම කියලා ගන්න පුළුවන්ද සර්? කරුණාකර පහදා දෙන්න. තෙරුවන් සරණයි.
හට ගන්න තැන කිව්වහම මේ අදහස හරි. ඒ වුණාට දැන් අපහු හටගන්නේ මොකද්ද නැත්නම් හටගන්න තැන කියන ඒ තැන කියන එක හරි මොකද්ද හරි ගත්තොත් මේ අදහස නෙමෙයි. මොකද මේ ලෝකෙන් එතර වෙනකොට තැනක් දෙයක් පිටින් බෑ. හරි.
එතන සර හටගන්න බව තැන නෙමෙයි හටගන්න බව.
හටගන්න බව නැත්නම් ඕක ඒක තමයි ඔය එක එක වචනින් කියන්නේ ප්‍රකට වෙන බව, උලුප්පලා දෙන බව, මතු කරලා දෙන බව නේද?
තැනක් කියන්නේ නැතුව.
ඔව්. ඒ කියන්නේ අර දැන් වතුරේ බල්ලෙක් මතු කරලා දෙන බව කියුවත් ප්‍රති.
හරි සර් තේරුණා.
ඔව්. ඒ මේ කතා කරන්නේ නිරෝධ ධර්මයක් ගැනයි මේ කතා කරන්නේ. ඒ වුණාට අපිට දෙයක් වුණහම තමයි අපි අර රූප කියලා විවහාර කරන්නේ. මේ තව විදියට කියව පටිච්ච සමුප්පන්න බව මේනේ බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. ඒ ජාති පහේම පටිච්ච සමුප්පන්න බව දකින්න තියෙනවා. සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව. ඒක අර දෙයක් කරගෙන බලන්න ගියොත් මේ ලෝකෝත්තර අදහස වැහෙනවා. ලෝකිතයිති තේරුමක් දෙනවා. ඒකයි සම්මාදිට්ඨිය මතු කරගන්න තියෙන තැනක් මේක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්.
දැන් කෙනෙක් අහන්න ප්‍රශ්නය අපි කමල් මහත්තයාට කතා කරන්න ගිහින්.
තෙරුවන් සරණයි. අපි එතන ප්‍රපංචයක් කියලා ගත්තොත් ඒක හරියන්නේ නැද්ද?
ඒක හරි. දැන් ප්‍රපංචය කිව්වහම දැන් ප්‍රපංචෙත් අපි දෙයක් කරගන්න නේ. ප්‍රපංචය කියන අදහස මතු කර ගැනීම තමයි මෙතන වැදගත් වෙන්නේ. ප්‍රපංචය කියන්නේ මේ අර දෙයක් වුණාට පස්සේනේ අපිට ප්‍රපංචය වෙන්නේ. අතීත අනාගත පච්චුප්පන්න රූපේසු කියලා. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු කියලානේ ප්‍රපංචය ගැන. ඒ මට්ටමට යන්න කලින් මේ ප්‍රපංච සකස් වෙන ගතිය රුප්පණය කියන්නේ. දැන් ප්‍රපංචයකට අපිව අහු කරනවනේ. අහු කිරීමේ අර මේ මූලික ස්වභාවය රූපනේ. ඒකයි දැන් වචනවල කියන්න ගියන් වෙන වෙන තේරුම් ගන්න පුළුවන් කියන්නේ. දැන් ප්‍රපංචයකට රූපනේ වෙලා වගේ අදහසක් කිව්වොත් එහෙම ගන්න එපා. ඒකන් මතු කරන ගතියක් තියෙනවා. අනේ ගතියමයි ඒ ස්වභාවය. ඒ ස්වභාවයේ දෙයක් නේ. අපිට අහුවෙන්නේ දෙය. අතීත රූපේ, වර්තමාන රූපේ, අනාගත රූපේනේ අර බල්ලට අහුවෙනවා වගේ. එතකොට ඒ අහුවෙන රූපය කියන එක ලෝකේ විවහාරයක් විතරයි. යථාභූත ස්වභාවය නිරෝධයක්. නිරෝධ කියන්නේ හටගෙන නැහැ අනුත්පාද ස්වභාවය. මේර ලෝකයක් රූපණය වෙනවා නේ. රූපයක් රූපණය වෙනවා අනේ ඒ වගේ. පෙරවන් තරණයි මේ අනිත් එක්කෙනා කවුද මොකද්ද කියන්න හැදී අහන්න පුළුවන්. දැන් පෙරවන් තරණ එහෙම නැත්නම් එන කාට හරි එහෙම
ඕ නිලන් සමාත්මිය හරි
පෙරවන් තරණයි සර්. අර මේ ඇහෙනවද?
නේන
මේ අර සර් ඩිය වැඩසටහනේ මේ සාකච්ඡාවේදී අර කිව්වනේ අපිට ඉස්සල්ලාම යම් දෙයක් ශබ්දයක් ඇහුණත් මනසටනේ රූපයක් පේන්නේ. ඉතින් මේ ඒකෙදී මනසට පේන්නේ අර කිව්වේ පෙර ඇසුරනේ. පෙර ඇසුර කියන එක අපි රූපණයක් කියලා දැක්කොත් මේ මට මම දන්නේ නැහැ හරිද කියලා. මට හිතුනේ මේ පෙර ඇසුර රූපණයක් කියලා දැක්කොත් අපිට මේ අර මන ධම්ම මනෝ විඥානය කියන එකේ අපිට එතකොට වතුරේ බල්ලෙක් පිහිටන්නේ නැහැ කියන අදහස අපි ගත්තොත් එීම මම බල්ලා කියලා අරගෙන දැන් මනසට එන එක මේ පෙර ඇසුරින් කියලා මේ අපි දැන් ගන්නෙ එතකොට පෙර ඇසුරක් දුප්පණයක් කියලා ඒ වගේ අදහසක් ආව මේ හරිද දන්නේ මේ සර් ගියපාර වැඩසටහන් වලින් දැනගත්තේ මේ සාකච්ඡා කළ මෙහිම අදහසක් ආව කොහොමද දන්නේ මේ පොඩ්ඩක් දරදිනම් වැරදි කරලා දෙන්න සර් තින් සිද්දේ
ආ පෙරවන් සරණයි මේ ඔව් ප්‍රශ්නේ ටිකක් කෙඩි කෙඩි ඇහුනේ මම උත්සාහ කරන්නම් මේ මං කියන එක නිවේ නම් ඇහුවේ ආයේ මතු කරන්න එකක්
කියලා නේද මං කියන්න සර් ප්‍රශ්නේ දැන් ගිය සාකච්ඡාවේදී මේ ශබ්දයක් ඇහුණා කියමුකෝ ශබ්දේ රූපේ නෙමෙයි හිතට තමයි රූපේ මැවෙන්නේ මේ අර උත්තර ගත්ත රුවන්වැලි මහතේ කියලා එහේ ඒකෙදී අපිට රූපේ කියන එක හිතට එන්නේ පෙර ඇසුරකින් ඒ පෙර ඇසුරක් අපි රුප්පණයක් කියලා දැක්කොත් මේ එතකොට ඒ වතුරේ බල්ලෙක් මැවෙන්නේ නැහැ නේද කියන අදහසක් ආවේ හරිද දන්නේ නැහැ මේ මට ඒක පොඩ්ඩක් නිවැරදි කරලා දෙන්න සර් පෙරවන් සරණ
ඒ කියන්නේ අපි දැන් මොනවා හරි වුණාම අපේ හිතේ රූප මැවෙනවා දැන් රුවන්වැලි සෑය කියනකොට අර රුවන්වැලි සෑයක් අපේ හිතේ මැවෙනවා ඒකට අදාළ රූපයක් ඒ රූපේ අපේ පෙර ඇසුරක් නිඳමයි මැවෙන්නේ දැන් රුවන්වැලි සෑයක් කලින් දැකලා නැත්නම් චිත්‍රයක් හරි දැකලා නැත්නම් එහෙම දෙයක් මැවෙන්න බැහැනේ ඒ කියන්නේ මේ ඔව් අපේ පෙර ඇසුරක් තිබුණ නැත්නම් එහෙම දෙයක් මැවෙන්න බෑ එතකොට දැන් අනේ ඒ රූපය කියන්නේ අපි ගත්තේ විවහාර කළ ඉරුවන්වැලි සෑයනේ සතර මහා ධාතු රූපේ වගේ අන්න ඒක හැදෙන්න හේතු හොයාගෙන ගියොත් අහු වෙන එක හේතුප්‍රත්‍ය වලින් එකක් තමයි ඔය පෙර ඇසුර කියන එක. හැබැයි ඒ ප්‍රත්‍ය කියන්නේ රූපෙ නෙමෙයි. ඒ රූපෙන් රකස් වෙන්න උදව් වුණා, උපනිශ්‍රේ වුණා කියන්නේ ඒ කියන්නේ යම් කෙසේ ආධාර වීම පෙර ඇසුරේ තියෙනවා. මකද නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් පෙර ඇසුර ඉරේස් වුණොත් නිවන් දැක්කද? ඒක ලෙඩ තියෙන්නේ නේද? ඩිමෙන්ෂියා වගේ. මෙමරි එක ඉරේස් කළොත් එහෙනම් රහත් වෙන්න පුළුවන් කියන තැනකට එනවා. ඒකට මේක එක ප්‍රත්‍යක් විතරයි. හරි. අතක පෙර ඇසුරම නෙමෙයි මේ රූපේ. මම ටිකක් හිතන්න ඕන ඈ. බලන්න එක පොඩ්ඩක් තව හිතමු.
ඒ ගුණ සර්ණයි සර් මේ දැන් අපේ මේ අරමුණු එනකොට පංචද්වාරය කියන්නේ මේ අස කන දිව නාසය ඒ වයින් එනකොට ඔය මේ ශීත උෂ්ණ ඒ වගේ දේවල් පිළිල් එක්ක සම්බන්ධ කරලා රුප්පණය වෙනවා කියලා කියන එක තරමක් මේ පොඩ්ඩ පැහැදිලි වගේ තියෙනවා නමුත් මන ආයතනයේදී රූපයක් අපිට ප්‍රකට වෙනකොට ඒකේ හේතුප්‍රත්‍ය වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳ කොහොමත්ම හිතා ගන්න බෑ පොඩ්ඩක් ඒ පිළිබඳ මේ පැහැදිලි කර දෙනවා නැත්නම් තේරුම් ගන්න නෑ
ඔව් තේරුම් ගන්න නෑ එතෙන්දි තමයි අපි මේ පරිස්සමින් සූත්‍ර විමසන්න ඕන දැන් ඒ දැන් මොනවයින්ද උපනේ වෙන්නේ කියනකොට අපිට ශරීරයමයි ඔළුවට එන්නේ ශීතලෙන් රුප්පණය වෙන්නේ ශරීරෙනි. උෂ්ණෙන් රුප්පණය වෙන්නේ ශරීරෙනි. නැසිනදරුවෝ විදිනකොට මේ ශරීරය මේ රුප්පණය කියලා අපි දාගන්නේ මේ තියෙන ශරීරෙට වෙන මොකක් හරි. එතකනේ ශරීරයක් තියෙන මගේ ශරීරය කියලා එකක් තියෙනවා. අන්න ඒකට මොනවද වෙනවා? ඒක තමයි අර සිංහල තේරුන්නේ විකාරයටපත් වෙනවා, වෙනස් වෙනවා. අපි ඊටින් තව තව මේ ඉදිමිනවා, පළු දානවා. මේ විසක් වෙනවා ඔකේ ඉතින් අර තිබුණ ස්වභාවේ වෙනස් වෙනවා ඈ කර සමහරලාට තිතසාඤ්ඤ රත්නම් කියන නැත්නම් මේ ඒ වගේ පාලි වචනත් උකට දාගෙන මේ මොන වචනේ දාගත්තත් අදහස මොකද්ද ශරීරයක් තියෙනවා ඒකට මොනවද උනේ කියන අදහස හැබැයි මේ බුදුරජාණන් වහන්සේ කේන රූපති මොනවයින්ද රූපණය වෙන්නේ කියන එකෙන් අර රූපණ
මේ කුතුලන් මාත්මිය මේ මම ඔබට මේකෙන් මේ අහන්න ඇත්තටම මේ අපි දැන් මේ රූපය ගැන කතා කරනකොටනේ රූපේ රූපණය වෙනවා කියලා කියන්නේ නේද? ඉතින් වේදනාව ගැන බලනකොට අපි කොහොමද මේක බලන්න ඕනේ කියලා මට පොඩ්ඩක් මතක කර දෙන්නක.
ඒකත් රුප්පණය වීමක් කියන්නේ දැන් සංකතං අභිකං අභිසංකරෝන්ති සංකන වේදනා වේදනත්තාය අභිසංකං අභිසංකතං සංකත අභිසංකරෝන්ති සංකාරං කියලා නේ තෙන්දික් කියන්නේ. ඒ කියන්නේ රුප්පණයක් රුප්පණයක් දැන් ඔය කියන විදිහට මේ රුප්පණයක් කියලා කියන්නේ දැන් අපි අර වතුර ඇත්තට මන්න හිතාගේ මට අර නිකන් සාමාන්‍යයෙන් විස්තර කරන්න මේක ටිකක් අමාරුයි අර වතුරේ බල්ලා මොකද මේක ඇත්තටම මේ අර ක්‍රියාවක් විදිහට කියන දෙයක් නේ නැත්නම් අපි හැමතිස්සෙම රූපයකටනේ අපිට මේ අහුවෙන්නේ එතකොට අර වතුරේ බල්ලාගේ වගේම මේ උදාහරණකින්ම තමයි මේක කතා කරන්න වෙන්නේ කියන එක තමයි මට නම් තේරෙන්නේ. මේ වේදනාවක් ඒ විදිහටම. ඒ කියන්නේ මේ සකස් කරපු දෙයක් නැවත මේක සකස් කරලා. ඒ කියන්නේ මේ
දැන් රූපති කියන වචනේ පාවිච්චි කරනවද වේදනාව ගැන කතා කරනකොට?
ඒ වේදනාවට රූපති කියන්නේ ඒ වුණාට ඒකටක් කියන්නේ වේදනං වේදනතාය. ඒ කියන්නේ වේදනාවක් වේදනාවක් විදිහට මේ සකස් කරපු දේ නැවත සකස් කරනවා කියන එක. දැන් රූපස් ඒ විදිහටම කිව්වේ තමයි මම තේරුම් ගන්න තියෙන විදිහට තමයි දැන්වත් මහත්තයා මම කියන්නේ මේ රූපය ඒ විදිහටමනේ කියන්නේ ඒ කියන්නේ රූපයක් විදිහට අර දැන් වතුරේ බල්ලෙක් වතුරේ බල්ලා කියන එක සකස් වෙච්ච
උදාහරණ තේරුණා මම සමායි මම කියන දේ දාන්නේ මට ඉතින් දෙවල් ටිකක් තේරෙනවා හොරයි ඉතින් වයසයිනේ මේ ඉතින් මේ
නෑ ඔබතුමා අහනකොට හොඳයි මොකද අපිටත් ආයයි
මොකද
මේ සමහර වෙලාවට හිතන්න මේවා වෙනවා ඒක හොඳයි හොඳ ප්‍රශ්න ඔබතුමා අහන්නේ
ස්තෝරණි මහත්මිය කියන්නේ වේදනාව ගැන කොහොමද අපි බලන්නේ
කියලා සරණයි රවි මහත්මයා මේ ඒ කියන්නේ ඇත්තටම මම හිතුවේ දැන් හිතන්නේ මේ අර රූපලය ඒ රූපයටනේ ඒ වගේම දැන් වේදනාවට වේදනාවක් පිණිස සකස් කිරීමක් දැන් මේ රූපය සකස් වෙනවා වගේම තමයි වේදනාවක් ඒ විදිහටම මේ සකස් වීමක් කියන එක තමයි මම මට තේරලා තියෙන්නේ අන්න ඒක තමයි එනේ ඒ රූපය අපි දැක්කා වගේ එතනේ රූපයකට දැම්මා වගේම අපිට වේදනාවටත් ඒ විදිහටම දාන්න පුළුවන් කියන එක තමයි මේ මගේ අදහස නම් රවි මහත්මයා එක තව විස්තර කරලා දෙන්න අපි පෙරවන් සතලයි
ඔව් ඒක අපිට අර දැන් වේදනාවත් රූපණයක් නේද කියලා එහෙම හිතෙනවා අතර මම ඕක බල අහලත් ඇති මම අර අනවදසි ස්වාමීන් වහන්සේ එක්ක දවසක් රැන් ඕක ආයේ ඇහුවයි සාකච්ඡාව තිබුණා මං හිතන්නේ රෙකෝඩින්ස් වල මේ එහෙම අපිට හිතෙනවා දැන් ওই ಜಾති පහම එතකොට රූපණයක් නේද කියලා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම මේ අර මතු කරලා දෙන ඒ වගේ අදහසක් නේ තියෙන්නේ. එක පැත්තකින් හරි. හැබැයි දැන් අපතන මොනවාද පෙන්න්නේ දැන් වේදනාව කියන එක තව පරියායක්. රූපය කියන එක ඒ රූප පැත්තෙන් එන පරියාය. වේදනා කියලා අපි දැන් ඇත්තට අපි දැන් අපට රූපයයි වේදනාවයි ಜಾති දෙකක් නේ. තව විදිහට කිව්ව ලෝකයාට. කියන්නේ රූපය කියන්නේ දෙයක්, වේදනාව කියන්නේ නිකන් දෙයක් කරලා නෙමෙයි අපි ගන්න විඳින කියන එක නිකන් අර මනසපැත්තට දාලා වගේ ඉතින් ගන්න මේ රූපමය ප්‍රබහන්නේ නේ. හැබැයි ඔය ಜಾති පහම දැන් අපිට ඕක වෙන් වෙලා තින්නේ අපි රූපය කියලා මේ මොනවද දෙයක් හදාගෙන ලෝකෙට ඇවිත්ී අර්ථය. ඒ කියන්නේ ලෝකේ දැන් අපි බාහිර රූප, අජ්ජත් රූප, අපේ ශරීර රූපේ නැත්නම් එළියේ තියෙන රූප කියනකොට එන අදහසයි ලෝකයාට වේදනාව කියන එක රූපයකට වේදනාවක් දැනෙන්නේ නැහැ. අපි හිතමු දැන් පොළවේ ගලක් තියෙනවා ඕකේ මොකක් හරි වැදුනට රූපෙට වේදනාවක් දැනෙලා නැහැ නේ. වේදනාවක් දැනෙනවා මේ හිතකටම වෙන්න ඕනේ. ඒ කියන්නේ නාම පැත්තකට. එතකට අපිට කොහොම වෙන් වෙනවා? මේ වෙන් වෙන්නේම මතක තියාගන්න අපි රූපය රූපේ දැසගෙන ඉන්න හින්දා. වේදනාවේ දැසගෙන ඉන්න හින්දා. දැන් මේ හදන්නේ රූපය කියන ගතිය අපි හිතන රූපය ඇත්තටම ඒකද යථාභූත ස්වභාවය. දැන් අපි අර ගලක් කියලා කියනකොට අපිට එළියේ තියෙන දෙයක් සිහි වෙනවනේ. මේ සතර මහා ධාතු ගතියක් නැත්නම් හැපෙන ගතිය මොනවා හරි තද ගතියක්. ඉතින් දැන් ඕක අපි අර දෙයක් පනෝගෑමයි මේ හිතන්නේ. ඒ ලෝකයට ඒක රූපයක්. හැබැයි බුදුහාඳුරු පෙන්නනවා මේ රූපය කියලා ව්‍යවහාර කරන්නේ රුච්චති. මොකක්ද මේ රූපණය? උපතීසි. රූපණ කියන ගතිය මේ කියන්නේ අපි ලෝකේ හැදුවට පස්සේ එන එකක් අපි ඔබට දාගන්න. ඒ කියන්නේ දැන් අර බල්ලා ඔන්න දැන් වතුරේ බල්ලා හැදුවට පස්සේ එයාට රූපයක් තියෙනවා. ඒ රූපෙට අදාළව තමයි දැන් එයා රූපේ කියලා කතා කරන්නේ. දැන් ඒක නිරෝධ ස්වභාවයක් කියන මට්ටමක් එයාට තේින්නේ නැහැ. ඒකයි මේ සම්මා දිට්ඨිය ඇතුව ලෝක ගැන කතා කරනකොටයි නැතුව කතා කරනකොටයි ಜಾති දෙකක් කියන්නේ. ඒක මේ කඥනීය සූත්‍රෙම හරි වැදගත් තැනක් කියලා මම තේන්නේ මේ ශ්‍රුතවත්තරිය ශ්‍රාවකයා කොහොමද මේක මෙනෙහි කරන්නේ කියන තැනට එන්න බෑ. මේ රූපණාර්ථය ඇහුනේ නැත්තම්. ඒ කියන්නේ මේ ලෝකෙට අයිති රූපේ හරි වේදනාව හරි සංඥාව ලංකාර විඥාන කියන එකෙන් කොච්චර විදර්ශනා කරන්න ගියත් පූර්ව ප්‍රතිපදාවක් වෙනවා මිසක් ආර්ය ප්‍රතිපදාවට එන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ධහම ඇහුන් නැත්තම්. ඒකයි මම කියන්නේ අර සද්ධර්ම ශ්‍රවණේ උනේ නැත්තම් යෝනිසෝමනසිකාරය වෙන්න විදිහක් නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාවට කොහොමත් වෙන්න බෑනේ. ඒකට ඒ සද්ධර්ම ශ්‍රවණේ කියන්නේ අපේ අදහස නෙවෙයි. රූපය කියලා අපේ අදහසක් තිබුණා නම් ඒක ලෝකෙට අයිති දෙන්නේ. දැන් බුදු කෙනෙක් තමයි පෙන්නන්නේ රූපණය කියන එකටයි රූපය කියලා කියන්නේ කියලා. එතකොට දැන් ඔන්න අපි දන්න එකේ අරකේ මොකද්ද වෙනසක් තියෙන්නේ? දැන් අපිට හොයන්නයි. ඒ හොයන එක තමයි ළඟට එන එක මානසිකාරේ. එතන තමයි රූපේ ප්‍රමාණ ප්‍රත්‍යකට වැටෙන්නේ. හරියටම ඉති රූපය ඉති රූපත් සමුදේව කියනා වගේ ප්‍රත්‍යකට යන්න. රූපය පිරිසිඳ දකින්න රූපයේ අසබුත ස්වභාවය දකින්න. දැන් ඔය කියන අදහස තමයි ඇත්තටම මටත් ඕක මුලින්ම අහනකොට හිතුනේ. නේද? වේදනාවක් රූපණයක්, සංඥාවක් රූපණයක්. දැන් මේ අපි කතා කරන්නේ අපි ඔය වේදනාව කියලා හිතපු එකනේ. දැන් අපි වේදනාව කියලා හිතලා තියෙන්නේ මොකද්ද? අර සුඛ ගතිය, දුක්ඛ ගතිය, දුක්ඛමාස්ක ගතියනේ. දැන් මෙතන වේදනා පරියායේදී මේ කඥනීය සූත්‍රයම පෙන්නනවා ඒ රූපේ විඳ දෙයක් මේසක් විඳීම කියන එක නෙමෙයි වේදේ තීටි කියන එක නෙමෙයි විඳේ මොනවද කියනකොට දුක්ඛ සැප අදුක්ඛම සුඛ කියන ඒවා වෙන්නේ අපි හිතන්නේ වේදනාව කියන්නේ ඒ තුන කියලා. මොකද එතන අර වේදේ තීටි කියන එක මේ දහම ඇහුම් නැත්නම් හිතා ගන්නවත් බැහැ. මේ රූපණය කියන එක දහන ඇහුම් නැත්තම් හිතා ගන්නවත් බෑ. අපි ඉන්නේ රූපේ බාරගෙන. අපි ඉන්නේ වේදනාව බාරගෙන. මේ ඒකේ ලෝකෙට තියෙන අර්ථේ බාරගෙන. ඒකට ඒක ඉක්මවා යන දර්ශනයකට එන්නයි මේ 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 නුවණින් දහම විමසන්න කියන්නේ දහමට ගලපන්න කියන්නේ. නැත්තම් අර පොතේ දැන්නේ කතා කරන අය කොච්චර කිව්වත් ඉතින් අර ටිකම කියනවා. ඒක ඉතින් ඒගොල්ලන්ගේ වැරද්දකුත් නෙමෙයි. ඉතින් නංග ගෝචර වෙන්නේ නැත්තම් මොනවා කරන්නේ? කියන්නේ ලෝකෙට අයිති කෙනා මේක විදර්ශනා මේක ලෝතර දර්ශනයක් කියා මොනවා කිව්වත් කියන්නේම අර ලෝකෙට අයිති දෙයක් නම් ඒක ඉතින් එයාට ගෝචර වෙන්නේ නැහැ. හැබැයි මේ නුවණ තියෙන කෙනා ධර්ම හොයන කෙනා දක්ෂ වෙන්න ඕන මේ මෙතන මෙහෙම එකක් කියලා කියන්නේ ඇයි අන්න මේ කියන එකට මේක ගැළපෙන්නේ නැහැ. අන්න ඒතකොට තමයි මේ ප්‍රශ්නය මතුණක් තමයි ඇත්තටම යෝනිසෝමනස්කාරයට යන්න පුළුවන්. අපි කියන එකට ගැළපුණොත් මේ ලෝකෝත්තර දර්ශනයට එන්නේ නැහැ. සක්කාය දිට්ඨිය එහෙමම තියෙනවා. මේ ඔතන දැන් ඔය කියපු කරුණේ හිතන්න දැන් ටිකක් තමයි අර දැන් අර සංඛාරයක් නේද කියනකොට ඒක කතා කරන්නේ සංඛාර පරියයි. සංකතං අවිසංකරොන්ති. දැන් එතෙන්දි සංඛාර ගැන නෙමෙයි ආපහු රූපේ වේදනා සංඥා සංඛාර විඥාන පහම කතා කරනවා. ඒ කියන්නේ රූපේ රූපයක් පිනිස පිළියෙල කරනවා, අවිසංස්කරණය කරනවා. වේදනා වේදනාවක් පිනිස පිළියෙල කරනවා. ඒ පිළියෙල කරන ගතිය ගැනින එකක් නිසා මේ රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් නෙවෙයිනේ. ඒ සංඛාර කියන අර්ථය අපි සංඛාරය දෙයක් කරගෙන ඒක හොයන්න ගියොත් මේ ආයෙ පැටවෙනවා. ඇයි මේ ಜಾති පහටම මේ සංඛාර කියන එක දාන්න පුළුවන්? ඒ පහේම ඒ දේවල් පහ නෙමෙයි මේ කියන්නේ. සංස්කරණ ස්වභාවය. ඒක සංස්කරණ ස්වභාවය එක එක දේවල් සංස්කරණය වුණාට පස්සේ කතා කරන්න පුළුවන්. ඒ දේවල් නෙමෙයි සංඛාර කියන්නේ. එකයි නම් කියේ මේ අපි පංච උපාදානස්කන්ධේ කියලා හොයන්න යනකොටම උපාදාන කරගෙන ස්කන්ධ ටික හදලා අර ප්‍රපංච ගොඩට ගිහින් ඉවරයි. ඒ ප්‍රපංචෙන් මිදෙන්නේ කොහොමද එතකොට? ඒ කියන්නේ දැන් අර වතුරේ බල්ලා හදාගත්තට පස්සේ ඉවරයි මම යන්න බැරි වෙනවා. ඒ ප්‍රපංචේ ඉඳන් මේක හොයන්න ගියාම ප්‍රපංචෙන් මිදෙන්න බෑ. ප්‍රපංචය සකස්ුනේ කොහොමද? සතෝ නිදානම් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. මේ නිදානය දකින්න කියලා මේ මදුපින්දික සූත්‍රෙදි පෙන්නන්නේ. ඒ දැන් මේ ಜಾති පහේම මේ ලෝකයාට තේන මට්ටමින් එහාට ගිය දර්ශනය. එතකොට තමයි මේ ලෝකෙන් එතර වෙන්න පුළුවන්. මේ පංච උපාදානස්කන්ධ ලෝකේ. අදසක් ආවද? පිරුවන් සරණයි.
පිරුවන් සරණයි සර්. පිරුවන් සරණයි.
ඔව් කියන්න.
එහෙනම් සර් මට මේ නිකන් අදහසක් ආවේ මේ දැන් මේ දැන් ඔකේ ඔය මේ ක්‍රියාවලිය සකස් වීමේ ක්‍රියාවලියක් නේ මෙතන වෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා වෙනමම. එතකොට අපි ඒක ඒ බව නොදන්න නිසා මේ සතර මහා ධාතු රූපයක් විදිහට අන්තිමට ඒක ප්‍රතිඵලයක් සතර මහා ධාතු රූපේ තමයි ඒ ප්‍රතිඵලයේ විදිහට අපි හිතා ගන්නවා. දැන් අපි තන කරන්න ඕන මේ ක්‍රියාවලියයි ඒ අර දෙයක් වෙච්ච රූපයයි ඒ දෙක දැන් ඒක වෙන් කරලා හිතන්න ඕනේ නේද සර්? එහෙමනේ දැන් මේ ක්‍රියාවලිය වෙන් කර ගන්න ඕන. එහෙම තමයි මට හිතෙන්නේ. ක්‍රියාවලිය වෙන් කර ගන්න එතකොට දැන් අපේ කයත
පර්වන් සරණයි. ඔය වෙන විදිහ කරන්නක් තියෙනවා.
මට ඇහුන්නේ සර් මොකද්ද?
ඔය හිතන විදිහේ වරදක් තියෙනවා. ඔය කියන විදිහ නෙවෙයි මේ. ඒ කියන්නේ ක්‍රියාවලියක් තියෙනවා.
හෙස්තලෙ.
ඔව්. ඒ ක්‍රියාවලියක් තියෙනවා. ඔකට වචනකුත් දානවා සමහරු මේ ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවයේ තියෙනවා මම නෑ කියන්න හද. නැත්නම් ක්‍රියාවලියක් තියෙනවා මේ පුද්ගලෙක් නෙවෙයි. කියන්න. ඔතන තමයි ගොඩක් මේ විදර්ශනා කරනවා
කියලා
අහුවෙන තැන. ඊට වඩා වෙනස් අර්ථයක් මේ ක්‍රියාවලියක් හරි ධර්මතාවයක් හරි. අපි ගොඩක් අභිධර්මයේ කතා කරන අය දැන් කියනවානේ මෙහෙම ධර්මතාවය, පරමාර්ථ ධර්මතාවය. ඒක තියෙනවා. ඒක නැහැ කියන්නේ. ඒ කතාව නෙවෙයි නේ කියන්නේ. ඒ කතාව නෙවෙයි
මේ සංස්කරණය කියලා මම අදහස් කරේ සර්. සංස්කෘතියෙන්
යන්නේ අපි ඔය වචනේ වෙනස් කරනවා විතරයි. දැන් ඒ රූපය කියන මොකක් හරි අපි ස්වභාවයක් තියෙනවානේ. අපි ඒකට තව වචනයක් ආදේශ කරනවා රූපණය කියලා. හැබැයි අපේ අදහස තියෙන්නේ අර ධර්මතාවයමයි. මේ ස්වභාවය. ඒ කියන්නේ ස්වභාව ධර්ම. ඒ අදහසට ගියොත් මේ රූපණාර්ථේ එන්නේ නැහැ. හරි.
එයානේ.
ඔව්. මේ ධර්මතාවයක් තියෙනවා මම නැහැ කියන්න ගියාට හරියන්නේ නැහැ. ඒක නෙවෙයි මෙන් කියන්නේ.
ඒ සම්මන් සම්මන්නේ ඉතින් මට මේ රූපණේ අර සංස්කරණයක් කියලා තමයි මේ අර අපි මුලින් ගලම හුවේ උත්තරේ සංස්කෘතිය ඊට වැඩිය එහා දෙයක් මොන හිතුවේ නැහැ ඇත්තටම මේ තේරුමනම් අපට පැහැදිලි කරලා දෙන්නක
සංස්කරණය කියන එකේ වෙන කිසිම දෙයක් කතා කරන්න බෑ වෙන කිසිම වචනයක් දාන්න බෑ රූපණ කියන එකේ වෙන අපි දන්න කිසිම දෙයක් ඔතෙන්ට දාන්න බෑ මොකද අපි දන්න ඒවා කොම ලෝකේ අපි වෙන විශේෂ මොනවා හරි නොදන්න ගැඹුරු වචනයක් හදලා දායි ඔතෙන්ට ඒ කියන්නේ මම නිකන් උදාහරණයක් ගත්තේ ධර්මතාවයක් කියලා දායි ක්‍රියාවක් කියලා දායි මේ ඒකටත් අපිට ලෝකෙට අයිති අර්ථයක් මේ ක්‍රියාව කිව්වට ඒ අපි දන්න අර්ථෙ නෙවෙයි මේ කියන්නේ. ඒකයි මම කිව්වේ ඔය කවර අපි වචනෙන් කියන්න ගියාම අපි දන්න ඒ වචනේ අර්ථය දාගන්න. දැන් මම අර මොකද්ද කිව්වේ? මාතු කරලා දෙන ගතිය නැත්නම් රූපණය නැත්නම් ඉබ්බෙනවා. ඔය හැම එකටම අපිට ලෝකෙට අයිති අර්ථයක් වෙනවා. ඒ ලෝකෙට අයිති අර්ථි මම යන අදහසක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේක හරියට තේරුම් ගත්තොත් ඒ ලෝකෙට හිතන්න බැහැ. අනුත්පාද බවට එන්න ඕන. අපි රූප කියලා මොනවාම හරි දැම්මනම් ඒ මොකද අර නිවන ගැන විස්තර කරද්දි ඉතින් කියනවනේ තමන්ගේ ඉඳලා නිරෝධය ගැන කියද්දි නේද තමන් වෙන්න පුළුවන් අඹුදරුවෝ වෙන්න පුළුවන් ඥානමාන වෙන්න පුළුවන් කොහොමම ගිහිල්ලා ඉරහඳ තාරකා අපවානේ කිසියම්ම ඒ ඔක්කොම මේකට අයිති නේ රූපය කියනකොට ඉතින් ඒ අපි රූපය කියලා ව්‍යවහාර කරන්නේ රූපණය රුප්පණය කියන කොටත් අපිට රුප්පණය කියන එක දෙයක් වෙනවා. ඒ කියන්නේ රුප්පණයක් වෙනවා රුප්පණයක් දැක්කම කියලා.
සර් එහෙමනම් මේ ඒ වචනත් ඉතින් අපි ලෝක වචනනේ පාවිච්චි කරන්නේ සර් එහෙමනම් මේ හිතාගන්න අමාරු ඉතින් තේරුම් කරලා දෙන්න අපිට නම්
මේක ගැටලුව මේ ලෝකෝත්තර දහම කියන එක දකින්න හරිම අමාරු. අපි මොන විදියට විස්තර කළත් අපිට අපේ අර්ථයක් තියෙනා එකට. ඒකයි මේක දැනුමින් ගන්න බැහැ මේක දැක්මක් වෙන්න ඕන කියන්නේ. ඒකට ඒකයි මම මේ හැමතිස්සම කියන්නේ රුප්පණ කියන අදහස මතු කරගන්න. නැත්නම් රුප්පණයට තේරුමක් දාලා පාඩම් කරගැනීමක් අපිට වෙනවා. තව තීරී එකක් දාගන්න. ඉතින් අර දැනුමට එකතු කරගන්න පුළුවන්. අර රූප 28 රූප පාඩම් කළා වගේ නැත්නම් ජෛතසික ටික පාඩම් කළා වගේ ඉතින් ඒ දැනුමට ගලපන්න පුළුවන්. ඒවයි මමාගිය දැක්මක් නේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ. එතකොට ඒ සම්මා දිට්ඨිය කියනකොටම ඒ Nirodhe ඥානය ඥාන හතරක්නේ. Nirodhe ඥානය කියන්නේ මේ අනුත්පාද බව. ඒත් අනුත්පාද වචනේ පාඩම් කරගෙන ඒක දාන එක නේ මේ කියන්නේ. කතා කරන්න බෑ කියන එක. ලෝකෙට අයිති කිසිම වචනයක් නාන්න බෑ මේ Nirodhe කියන්නේ. අනුත්පාද බව කියන එක. මොකද්ද අනුත්පාද උනේ කියපු ගමන් අපි ආයෙ අහුණා. ඒ එහෙම අර්ථයක්වත් තෙන්නේ නැති මට්ටමක දැක්මක් මේ මෙතන මතු කරන්න හදන්නේ. එතකොට ඒකට අපිට ටිකෙන් ටික යන්න වෙන්නේ දැන් අපි රූපය කියලා මොනවා හරි අපිට රූප කියලා සිහි වෙනවා නම් ඔය ඔක්කොම රූපණ. එතන අර වතුරේ ඉන්න බල්ද. මාර ඉස්සෙල්ලා අර කියාගෙන ඉස්සෙල්ලා ඩිස්කනෙක්ට් උනේ අර රුවන් ඇලිසය කියලා. දැන් අපිට මොකද්ද මතු වුණානේ රුවන් ඇලිසය. එතකොට ඒක පෙරෑසුර කියලා අපි පෙරෑසුර කියන දේ හදාගන්නවා. එතකොට පෙරෑසුරද කියන එක නෙමෙයි මේ රූපනේ. පෙරෑසුර උදව් වෙලා තියෙනවා. කියන්නේ ප්‍රත්‍ය වෙලා තියෙනවා මේක හැදෙන්න. ඒ කියන්නේ දැන් අර බල්ලට වතුරේ බල්ලෙක් තේින්න අපි කියමුකෝ ඇහැ ප්‍රත්‍ය වෙනවා වතුර ආලෝකේ ප්‍රත්‍ය වෙනවා ඒ වතුර කියන එක ප්‍රත්‍ය වෙනවා කියලා අපි ඒ ප්‍රත්‍ය ටිකත් කතා කරන්නේ ලෝකෙටයි ඒවා දැන් ඒක එකකුත් රූපණ ඒ කියන්නේ ඒවත් අනුත්පාද ධර්ම වෙනවා
ඒතර විද්‍යා ප්‍රත්‍යෙන්න මේක කතා කරන්න වෙන්නේ නේ අවිද්‍යා ප්‍රත්‍යෙන්න දැන් මචන් කණ්ඩත්
බලන්න ඔව් මේ ටික තේරුම් ගන්නකොට ඇත්තටම කතා කරලා වචනෙන් මේක විස්තර කරන්න බෑ හැබැයි තර්කෙකුත් නෑ කවුරු මොනවා කිව්වත් අර මේ දහමේ තියෙන්නේ තේරුම් ගන්නකොට කලහ විවාද අයින් වෙනවා කියේ ඒකකන් ඉතින් තව මම ගොඩක් දේවල් තියෙනවා හැබැයි මේ අදහස ආවොත් අදහස දැක්කොත් ආයෙ මේක තකව පුළුවන් තරම් කිට්ටුවට තමයි ඉතින් අපි මේ විස්තර කරන්න හදන්නේ මේ. ඒක අපිට විස්තර කරන්න බෑ. බුදුහාමුදුරුවෝ තමයි පුළුවන් උපරිමයට විස්තර කරලා තියෙන්නේ. එතකොට ඒකයි ඒ වචන වලින්ම මේ අදහස මතු කරගන්න ඕනේ ලෝකෝත්තර දර්ශනය කියනකොට. ඉතින් අපිට ඒක ටිකක් හරි දහමට ගලපන්න තියෙන්නේ පටිච්ච සමුප්පන්න බවට ආවද. එතන ඉමස්මින් සති දන්නවති සති දන්නවති කියන ධර්මතාවයට ගලපෙනවද? මේ තේරුම් ගත්ත එක. අන්න ඒ වගේ දහමට ගලපන්න කියලා කියනවා. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයට ගලපෙනවද? දැන් ඔරේ රූපයයි රූපණයයි අතර පොඩි වෙනසක් හරි පේනවනම් රූපය කියනකොටම දුක සකස් වෙනවා. සංස්කරණයක් වුණා කියන එක පේනවනේ. සංඛාරයක් කියන එක. ඒ සංඛාර දුක්ඛේනේ එතකොට. තේනවා. රූපණ බව කියන ගතිය නැතුව රූපයක් බාර ගන්නකොටම ඔකර සංස්කරණ ගතිය දකින්න නැතුව රූපේ රූපයක් පිණිස පිළියෙල කළා වෙනවනේ. අවිසංස්කරණය. එතකොට මේ සංඛාර දුක්ඛය කියන එක අපිට තේරුම් ගන්නකොට. හරි. දැන් ඒ කියන්නේ අපි දැන් අපි බල්ලා වතුරේ බල්ලෙක් බාර ගන්න එකම දුකක් කියන එක නිකන් අපිට දැනෙනවනේ. මොකද අපි දන්නවා ඒක නිරෝධ ධර්මයක් කියන එක. හැබැයි අපි ඔය කතා කරන එකක්වත් නිරෝධ ධර්මයක් කියන එක අපිට පේන්නේ නෑ. මොන තරම් ඒක අපිට දුකක් කියන එක තේරෙන්නේ නැහැ. දැන් රූප මට්ටම දුකක් කියන එක ඒක හරි සියුම් නේ. ඒ දුක ආර්ය සත්‍ය එක. ඒක රූපණය කියන අදහස ආවොත් හැම රූපෙම දුකයි. ඒක අපි කැමැති දා කැමැති දා කතා වගේ රූපයක් කියලා කතා කරන එකම දුකයි. ලෝකය හැදු. තේනවා?
ඒක තමයි සංඛාර දුක.
ඔව් රූපයක් ගැන කතා කරන්න පුළුවන් උනේම ඒ රූපන්නේ බව දන්නේ.
දන්නේ නිසා
ඔව් එතකොට අන්නේ ඊ මත්තමම දුකනේ දුක් ආර්ය සත්‍ය කියන්නේ ඕකනේ මේ ලෝකයේ දුකයිනේ කියන අදහස් ලෝකය කියලා අපිට කතා කරන්න පුළුවන් මොනවද ওই ಜಾති පහමනේ එක්ක රූපයක් ගැන කතා කරනවා එක්ක වේදනාවක් ගැන සංඥාවක් ගැන සංකාරයක් ගැන විඥානයක් ගැන ඉතින් ඔය ಜಾති පහම මේ බොරුවක් න බොරුවක් කියන්නේ ලෝකෙට හිතේ බොරුව නෙමෙයි මේ නිරෝධ ලෝකතරයක් කියන්නේ නේද? ඒ ලෝකතර දර්ශනේ එක්ක මේ ලෝකෙට අහු වෙලා නේ ඔබ ගැන කතා කරන්නේ කියලා නිකන් තේනවනะ. නේද? අන්න ඒ අර ආර්ය සත්‍යයක් කියන්නේ. එතකොට
ඒක තමයි ඒකද කතා කරන්න දැන් ඒ ධර්ම ටික හරි කතා කරන්න ගියාම තමයි තවත් අහු වෙන්නේ වචන වලට. මේ සින්දා මේ ඒ කියන්නේ සහන් ඉන්නේ සන්දර්භය මත හිතනවා අපි කාටත්. ඒ හොඳයි මේ වුණාට.
දැනේ කහන් ඉඳලා අපිට කොහමද යෝනිසෝම නැති
කරන්නේ මේ සර්වන් කියාර මේ මූලික අදහස ගන්න නැත්නම් අපි කියන්න පැටලෙනවනේ මේක ඒ නිසා මට හිතුණා
ඒක ඒ කොට වෙනස සද්ධර්මය ඇහෙනකොට අපි දන්නේ නැහැ මම දන්නේ එක නෙවෙයි කියන එක ඒ කියන්නේ මේ මේ සද්ධර්මය ඇහෙනකොටද එන්න ඕන මේ මම මෙච්චර කල් දන්නේ එකක් නෙවෙයි මේ කියන්නේ බුදු කෙනෙක් පෙන්වන්නෙම අපි මුලන්නද අන්න එතකොට තියෙනවා යෝනිසෝ මනසිකාරය කරන්න අවශ්‍යතාවය අපි දන්න එකට ගැළපුණත් අපිට යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ නෑ මම දන්නේ ඉතින් ඒක තමයි ගොඩක් අය අර දැනුමට ගලපනවානේ දහම දහම් දැනුමට එතකොට ඒගොල්ලන්ට යෝනිසෝ මනසිකාරය කරන්න බෑ නේද ඒගොල්ලෝ දන්නවනේ මේ තියෙන්නේ ඉතින් අපිට අනිත් පැත්තෙන් ඒ කියන්නේ රහත් වෙලාද කියලා ප්‍රශ්න කරන්න වෙනවාලි තමන් මේ අනුන් ගැන නෙමෙයි අත්තම තමන්ව විමසීම ඒ කියන්නේ දහමට ගලපලා බලන්න ඕන නැත්නම් අපිට මේ සන සම්පත්තිය මගහැරෙනවා කොච්චර දහමක් දැනුම් ඇති ගුණත් කටපාඩම් කරගෙන හිටියා මෙතන හරීම සියුම් අර රහම තිස්සේ මතක් වෙන්නේ බුදුහාමුදුරෝය අස්සලෝමේ 100කට පලනවා කියන කතාව
උපමාව
පොයිතින් මේක බොහොම සියුම් මේ දහම දකින්න දකින්න අපි හිතනවට වඩා තවත් එහා තියෙනවා තවත් එහා තියෙනවා නිකන් ඒ අන්න ඒ ගතිය තේන මේ කතා කරාට දන්නවා කියලා ඔතනක් මේ ආයි අහුවෙලා නේ කොහෙන් හැබැයි ඒක Tamanටම තේන තේන්නේ රද්ධර්මයේ අහුනත්
එහෙමයි
එතකොට තමයි අර දැන් අපිට මේක නම් වරදවා ගන්න එපා මම මේ කියන්නේ ප්‍රශ්න අහන්න එපා කියන එක නෙමෙයි. දහමක් ඇහෙනකොට අපිට තර්ක නොකර අහගෙන ඉන්න බැරි කමක්
තියෙනවනේ.
ඒ අපේ අර ඉන්ටර්නලි හිත ඇතුලේ ඉන කතාවක් තියෙනවනේ. කියනකොටම අපි මේක මැච් කර කර බලන. ඒ නිසා අපිට අර කියන එක අහන්න බෑ. ඒ හින්දා වබ්ධර්මය හින්නේ. දැන් මේ සූත්‍ර උනත් බලනකොට තේරෙයි මේ මේවා අපි කලිනුත් අහලා තියෙනවනේ මේ කියන කරුණ දැකලා නේ. කියලා වගේ හිතනවනේ.
එහෙම තමයි. මේ දැන් ওই සංඛාර දුක කියන එක කියනකොට දැන් අපි කාටවත් ඒක මතක්ුනේ නෑනේ. දැන් අහලා තිබුණට එහෙම තමයි ඒක තමයි.
ඒක තමයි අපි සියුම්ම සියුම්ම මම මේ කියන්නේ අර සූත්‍රයක් බලලා තව එකකට පණින් නැතුව මේක ආයි බලන්න මොකද මේ අපි නොදන්න දෙයක්මයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. නොදන්න දෙයක්මයි. බුදු කෙනෙක් පෙන්නන දේ පෙර නොයසු විරෝ දහමක්මයි බුදු කෙනෙක් පෙන්වන්නේ. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සබොම් පින්.
තෙරුවන් සරණයි රවි මහත්මයා. ඔය මේ රූපණේ කියන අවස්ථාවේදී රූප උපාදාන ස්කන්ධයකුත් ඇති වෙනවද කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
රූප උපාදාන ස්කන්ධය හරි රූප ස්කන්ධය හරි මම තව ටිකක් ගැඹුරු කරන්නම් ප්‍රශ්න. රූප ස්කන්ධයක් ඇති වෙනවද කිව්වත් මතක තියාගන්න රූපණය කියන අදාතනං ඇවිල්ලා නැහැ. උපාදානස්කන්ධය කියනකොට කොහොමද ඇවිල්ලා නැහැ කියලා අපි දන්නවනේ. මං කියන්නේ අපි රූපස්කන්ධය කියනකොටවත් හරි ධර්මයේ ඉගෙන ගත්තා. ඒතකොටත් රූපය කාර ආරම්භ කරලා. රූපණය කියන එක කිට්ටුවටවත් ගිහින් නැහැ. මේකයි කියන්නේ මේ යෝනිසම අනවිකාරි කරන්න ගොඩාක් දෙයක් ගැඹුරු දෙයක් තියෙනවා මෙතන. උපපතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපස්කන්ධය කියනකොටත් රූපය කියලා උච්ච ව්‍යවහාර කරන ඉවරයි. නැවතව පැත්තකින් කිව්වත් අර 11 ආකාරයේ මොකක් හරි කිව්වනะ. අතීත රූප ස්කන්ධය කිව්වනะ. අනාගත රූප ස්කන්ධය කිව්වනะ. මම මේ හිතලමයි උපාදාන කැලේ නැතුව කියන්නේ. වර්තමාන රූප ස්කන්ධය කිව්වනම් මතක තියාගන්න මේ ලෝකෙට ආව වෙලා ඉවරයි. දුක්ඛ සකස් වෙලා ඉවරයි. ලෝකෝත්තර දර්ශනයේ පැත්තට ගිහිල්ලා නැහැ. පටිච්ච සමුප්පන්න බව දැකලා නැහැ. සම්මා දිට්ඨිය කියන එක පැත්තරලා තියවත් නැහැ. කියලා තමයි මේ ඕක මම මේ ඔයගලන්ට හිතන්න පුරුදු වෙන්නයි මේ කියන්නේ. අයෝ මේ කියපු එක පාඩම් කරගෙන ආයෙ තැන් තැන් වල කියන්න නේ මේ සියුම් අදහසක් මේ තියෙන්නේ බොහොම ගැඹුරු අදහසක්. සුප්පන කියන අර්ථය.
තේරුම් සන්නය රෝල් මත ඒක තේරුණා. ඒ කියන්නේ රුප්පනේ කියන්නේ ඔය දිත්ත සුත මුත කියන ඒ අවස්ථාවෙන් වගේ දෙයක්ද කියලා පොඩ්ඩක් කියලා දෙන්න තේරුම් සන්නය.
ඔය එක දැන් ඒ දිට්ඨ කියනකොට මොකද්ද තේරුම් ගන්න තියෙන්නේ සුත කියනකොට. ඒ කියන්නේ අපි දිට්ඨ කියනකොට දැන් දැකීමේ හැකියාව වගේනේ. සුත කියනකොට ඇසීමේ හැකියාව. ඒ හැකියාව කියනකොට මම මේ කියන්න හදන්නේ දැකපු දේවත් නෙමෙයි, දැකපු ඇහවත් නෙමෙයි. අහපු සද්දේවත් නෙමෙයි, අහපු කනවත් නෙමෙයි. ඇසීමේ හැකියාව කියන යම් කිසි මට්ටම. දිට්ඨ සුත මුත විඤ්ඤාණ. එතකොට ඉස්සෙල්ලා ඔය බව තේරුම් ගත්තාම එතන මේ ඉවර නෙමෙයි. මේ මාර්ගේ පටන් ගන්න නෑ. දැන් අපි හොයන්න ඕන තැන මොකද්ද කියලා තේරුම් ගන්නේ ඔන්න ඔය දහම ඇහුනොත්. එතකොට තමයි මාර්ගේ පටන් ගන්න. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ආවොත් මේ මාර්ගේ පටන් ගන්න පුළුවන් වෙන්නේ ආර්ය මාර්ගේ. අන්න එතනයි මේ කතා කරන්නේ. දැන් දිට්ඨ සුත මුත විඤ්ඤාණ ගැන නිවන් කියලා හිතන්න එපා. දැනුමින් කතා කරනකොට ඒක නිවන වෙනවා. එතන මේ මේක හිතන්න පටන් ගන්න තැන. ඔක තේරුම් ගත්තා නම් එහෙනම් ඒවන් සික්කිතබ්බන් කියලා බුදුරජාණන් කියන්නේ. ඒ බාහියට මාළුන්ගේ පුත්තට කියන්නේ. ඔව් මේ අදහස තේරුම් ගත්තා නම් ඔන්න දැන් හිතෙන්න පුළුවන්. ඒවන් සික්කිතබ්බන්. අපි හිතන්නේ ඔබ කියනකොටම රහත් වුණා කියලා. එහෙම නෙමෙයි. ඒකලෝ ඒ හික්මීම වෙන්නේ. හික්මීම කියන්නේ ආර්ය මාර්ගේ පටන් ගන්නවා. ඒක කියන අවබෝධ වෙනවද කාලයක් යනවද කියන එක වෙනම එක. පැහැදිලිද?
පැහැදිලි තරමක් දුර රවි මහත්තයා බොහොම තෙරුවන් සරණයි.
ආ තෙරුවන් සරණයි.
සතෙරුවන් සරණයි. සතෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කියන්නේ.
සර් මට මේ ආයත මේ පොඩි දෙයක් පැහැදිලි කරගන්න තියෙනවා සර්. දැන් වේදනාවටත් මේ ඒකේ සත්‍ය කිලිමේ ඒකටත් සංඛාර දුක ඒ කියන්නේ සංඥාවටත් සංඛාර දුක ඒ ඒ එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ නේද සර්? එහෙම දෙයක මට ඉතර පැහැදිලි නැහැ මේ රුප්පණයට දැන් හට ගැනීමක් මේ සංඛාර සංස්කරණය වීම මේ වේදනාව වෙන්නේ සංඥා විඥානේ ඔක්කොම එතකොට මේ ඒ හැමතැනම සංඛාර දුක. එතකොට අර
ඔව් ඒක තමයි මම කියන්නේ.
ඒව රුප්පණ නෙවෙයි නේද සර්? අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සර්. සන්න.
දැන් මෙහෙමයි දැන් ඔය බුදුදහමේ තියෙන ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒ සූත්‍ර කිවෝ කිවෝම ඒක ආය ආයේ තේරුම් ගන්නවා. එතකොට ඒවා රුප්පණ නම් බුදුහාමුදුරුවෝ ඒක රුප්පණේ කියලා දෙනවනේ. දැන් එහෙම කියලා නැහැ. හැබැයි අපිට හිතෙන්නේ ඒක රුප්පණේ. ඒ හිතන එකේම ඒ මට අවබෝධ වුණා කියන්නේ එතන වැරද්දක් තියෙනවා කියන තැනින් ආයේ හොයන්න ඕන. අපිට එහෙම හිතෙන්න පුළුවන්. ඒ හිතුනහම ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න කරක එතකොට සංකාරයේ තියෙන එකේ ඔය පහම කියනවනේ සංකරණ.
එහෙමයි.
රූපන්ද උපත්තාය සංකතං. අය මොනවාද මේ සංකරණේ උනේ කියනකොට මේ රූපේ සකස් වෙන හැටි කියනවා, වේදනාව සකස් වෙන හැටි, සංඥාව සංකාර විඥාණය ඒ පහම සකස් වෙන හැටි සංකාරය විස්තර කරද්දි කියනවා. එතකොට එතනින් එක විදිහකට තේරුම් ගන්න පුළුවන් එනා ඒ જાති පහම දුකනේ සංකාර දුක්කෙනි කියන එක. හැබැයි අපි රූප පරියායෙන් හරි වේදනා පරියායෙන් හරි සංඥා පරියායෙන් හරි හොයනකොට ඒකට කියපු තැනින් ඒක හොයන්න බරක්. එහෙනම් නේද ඒකයි මේ ඉතන හොයන්න පුළුවන් සර්.
හොඳයි සර් බොහොම පිං කෙරුවත් හොඳයි.
ඒක තමයි දැන් රූපණයක් තියනවා කියනකොට අපි කියන්නේ රූපයක් බාරගත්තා කියන එකනේ. ඒක මම හැදිලා. ඒ රූපේ බැසගත්තා. ඒතර රූපය නිසා හතර ආකාරي සක්කාය දිට්ඨිය හටගන්නවානේ. ඒකයි මේ මෙතන හරි ගැඹුරුයි කියන්නේ දැන් ගොඩක් අය හිතනවානේ රූපය තියනවා මම නෙවෙයි කියන්න යනවානේ. රූපය මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. නැත්තම් ඔය ස්වභාවයක් තියෙනවා පුද්ගලයෙක් නෑ. ඉතින් ඔය தත්ත්වෙට ගියාට ඕක මට නම් පේන විදිහට මේ ධර්ම එක්ක බලනකොට ඒක ආර්ය දර්ශනය නම් නෙමෙයි ඒක පූර්ව ප්‍රතිපදාවේ කොටසක්. ඔය සාමාන්‍ය කෙනා දකින්නට වඩා ඉතින් ටිකක් එහා තමයි. එනකට අපි දක්ෂ වෙන්න ඕන මේ ආර්ය දර්ශනේ නතු කරගන්න බුදු දහම් නතු කරගන්න. අපට ගැළපෙන එක කිය කියා ඉන්න නෙවෙයි. ඒ කියන එක තමයි මේ මතු කරන්නේ. මෙන්න සක්කාය දිට්ඨිය කියලා දකින්න පුළුවන් නම් එයා තමයි සක්කාය දිට්ඨිය දුරු කරන්නේ. සක්කාය දිට්ඨිය අඳුර ගන්නත් බැරි නම් කොහොමද සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ? කරේක සූත්‍රයේදී කියනවා මට මතක නැහැ ඒක මොකද්ද සූත්‍රය කියලා. දැන් සක්කාය දිට්ඨිය කෙනෙක් දකින්න එකයි අමාරු. මට සක්කාය දිට්ඨිය විදිහට දකින්න කෙනා සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගය ඒකමයි. අපට වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨිය අඳුර ගන්නත්ද? දැන් අපි දක්ෂ වෙන්න ඕන දැන් රූපය කියන එකක් අහු වුණා නම් සක්කාය දිට්ඨියමයි. නැත්නම් එතනින් පොඩ්ඩක් එහාට යන්න තමයි මේ දැන් රූපණ කියන මට්ටමම තේරුම් ගත්තොත් ඊළඟට දන්නවා ඔන්න දැන් කොතනද විදර්ශනා කරන්න ඕන මේ ලෝකෙන් එතර වෙන්න. යර රූප ඒක ඉතින් අදහව හදාගන්න හදිස්සියෙන් එපා. ඒක රහත් වුණාම කොහොමද කියන එක නේ අහන්නේ. අවිද්‍යාව නැත්තම් ඔය හැදෙන්න බෑ.
සමාන රවි කොහොමද මේ මට හිතනවා මේ පොඩ්ඩක් මේ අහන ප්‍රශ්න වලින් සා යන විදිහට මට හිතනවා මේක පොඩි පැටලීමක් මෙතන තියෙනවායි කියලා කොහොමද මේ මේ කතා බහ තුළ මේ දැන් රුප්පණේ කරගන්න ඕනේ නැද්ද? රුප්පණේ කරගන්න නැතු හිටියම හරිද? ඒ වගේ වෙන්න විදියක් නැහැ නේද මේ අපි කිසිය සාමාන්‍ය ජීවිතයේ මේ රූප වේදනා සංඥා සංකල්පයේ කතා බහ කරන්නේ නැහනේ. අපි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය ජීවිත කතා බහ කරන්නේ. එතකොට ඒ කතා බහ කිරීම තුල පවතින ධර්මතා කතා බහ කරන කිරීම තුල සිදුවෙන දේශනේ මේ රතකයන්ගන්ති මේ පොදු ධර්මතාවලින් අපි ඉගෙන ගන්න. එතකොට ඉගෙන ගන්න ඒ දේවල් එහෙම ගන්නවාද අපි? ඒ කියන්නේ අම්මා අපි සිංහලෙම කතා කරලා දැන් මගේ දුව මගේ දුව දැන් වෙන පළාතක ඉන්නවා. ඉතින් ඒ දුව මේ මේ මේක පඩල ගන්න එක නරකයි. මේ වෙනතු කතා වුණා මේ දුව කියලායි මම ගන්නවා. ඒකට මේ එහෙම නැත්නම් මට මේ ඉස්සරහා තියෙන මගේ කම්පියුටර් එක මේ ලෝකේ ඉන්න තාක් මිනිස්සු මේ කම්පියුටර් එකට මේ ගන්නවනේ. එතකොට ඒ ගන්න විදියට මොකද මම මේක කම්පියුටර් එකට ගන්නෙ. දැන් මම මේ රූපේ කියන වචන නැතුව මේ සාමාන්‍යයෙන් තියෙන වචන වලින් මම කතා ගන්න යන්නේ. එතකොට මේ කම්පියුටර් එකේ
නෑ අන්න එහෙම හොයන්න ඕන. ඒක ඒ හොයන විදිහක් හොඳයි.
මේ අමුතු දෙයක් ඉගෙන ගන්න හදනවා. රූප වේදනා සංඥා සංකාර ගැන ඉගෙන ගන්නවා. හැබැයි ඉතින් කම්පියුටර් එක ගැන, ගෙදර ගැන, කාර් එක ගැන කතා කරනකොට වෙන මොකක් විදිහට තමයි හැසිරෙන්නේ. ඒක ඒ නිසා අපි මේ විදිහට මේ එතකොට මේ ගන්න දේවල් වලට පොදුවේ සත්‍යකයන් වාසිය නෙමෙයි ධර්මයේ අපි රූපය කියලා කියනවා. එතකොට මේ ඒ රූපය කියලා කියන දේ රූපනේ කියන ලක්ෂණයක් ඒකේ තියෙනවා. හැබැයි රූපය කියලා අපි කියන తත්වය ඒ දේ ගන්න తත්වයක් ඇති වෙනකොට ඒකේ රූපනේ කියන ලක්ෂණයක් තියෙන බව අපි අවබෝධ කරගන්න නැති තමයි මම හිතන්නේ තියෙන්නේ. එතකොට නම් අපිට ගන්න නොගන්න බව අපි ඕන අපි ගන්න තු ඉන්නවා ඊට පස්සේ කියලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සඳහා වෙනම ප්‍රතිපදාවක් තියෙනවනේ නේද? ඒ කියන්නේ අපි ඉන්ට්‍රොඩක්ෂන් එකේ අනිත්‍ය දුකනත් වගේ අනුපස්සනාවන් තුලින් ඒ තුලින් සිදුවන හේතුඵල ධර්මයේ මත සිදුවන දෙයක් තමයි මේ ඒ ගන්නව නොගන්නව කියන කාරණාව. එහෙම නැතුව මම මේක රුප්පනේ නොකරගෙන ඉන්නවා මම මේක එහෙම කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මට හිතෙනවා. මම නිකන් දැනගන්න හන්නේ ඒක ඒ තේරුමම තවදුරටත් ගන්න මේ ඕන නිසා කොටලගේ මහත්මයා මම නැවතත් අහන්නම්. අර රොණි මහත්මයාගේ මහත්මයෙන් ඉස්සර මම වේදනාව ගැන අහුවා. ඊට පස්සේ මම හිතන්නේ සුනේත මහත්මියත් වේදනාව ගැන අහුවා නිසා ඒ මොකද වේදනාව ගැන කතා කරනකොට සමහරට ඒ රුප්පණ කතාව තේරුම් ගන්න ලේසි වෙන්නත් කෙනෙකුට පුළුවන් වෙයි සමහරකට. මෙහෙම මෙහෙම තියෙනවනේ මේ සුත්‍රජකේ සම්මන්තයෙන් වල කොටලගේ මහත්මයා දැන් මිච්ඡාදිත්‍ය පච්චාපි වේදිතං කියලා තියෙනවා. මම වේදිතං කියන වචනේ පාවිච්චි කරන ඕන නිසා වෙන තමයි මේක ඉස්මතු කරන්නේ. මොකද වේදනාව කියන කතාවේනේ අපි දැන් හින්දුම් ගාක් වෙලාවට වේදනාව කියව ගමන් සුඛ දුක පැත්තෙන් අපි බලනවා. නමුත් මේ වේදිත කියන එකෙන් හිතන්නකො මේ කියන දේවල් මිච්ඡාදිත්‍ය පච්චාපි වේදිතං. ඊගාට කියනවා මිච්ඡාදිත්‍ති සමපච්චාපි වේදිතං කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? මිත්‍යාදිත්‍ය පත්තේන්ද වේදිතයක් වෙනවා. ඊගාට කියනවා මිත්‍යාදිත්‍ය සංසිධියම ප්‍රත්‍යේන්ද වේදිතයක් වෙනවා කියලා. හරි වැදගත් නේ. ඉතින් ඔහොම කියනවා සම්මක්දිට්ඨි ඊගාටම කියනවා සම්මක්දිට්ඨි පත්‍යෙන්ද වේදිතයක් වෙනවා කියලා. ඊගාට කියනවා සම්මක්දිට්ඨිය සංසිධියෙන්ද වේදිතයක් වෙනවා කියලා. මොකුත් නැහැ මේකේ වේදිතිය තියෙන. ওই විදිහට වේදිතිය ගැන කියාගෙන යනවා. ඉතින් කියාගෙන ගිහලා අන්තිමට කියනවා අරහත් බලේ පාවෙට පෙර ඇතිවෙන්නා වූ සංස්කාරය මොකද්ද? අරහත් මාර්ගඵල චිත්තේ. ඒ අරහත් මාර්ගඵල චිත්තේ හේතුවෙන්ද වේදිතයක් වෙයි කියලා කියනවා. ඒතර බලන්න මේ ඒ ඊටාම අධික මිත්‍යා දිට්ඨිපත් නිසා කෙනෙකුට ඇති වෙන්නේ වේදිතයක්. පස්සපච්ච වේදනා මත. ඒ වගේමයි අරහත් මාර්ග ඵල චිත්තේ නම් උතුම් වූ අවසන් සංස්කාරෙත් තින්නේ වේදිතේ. මේ එකම වේදිතේ කියන වචනේ තමයි මේ කියලා තින්නේ. එතකොට මේ මේක තියෙන කපුලික මහත්මය ප්‍රදේශ විහාර ඥානය කියන මේ ඥානය ගැන පැහැදිලි කරන තැනද. එතකොට මේ ඒ මොකද මේ මුල් මුල් යෝකිවාව සම්පූර්ණ දෙය තමයි ප්‍රදේශය කියලා කියන්නේ. එතකොට කෙනෙකුට වෙන්නේ ඒ සියලුම ප්‍රදේශයේ ප්‍රධානම තියෙන්නේ මේක. එතකොට මේ ඒකෙන් අපිට පේනවා මේ දැන් මේ වේදිතේ කියන දේ මේ ස්පර්ශෙන්සා සිදුවන දේට කියන දේ එක්ක සුඛ දුක කතාවක් නැහැ කියලා. ඒතර මේ වේදනාව වේදනාව බවට පත් කරගන්නවා කියන තැනදී වෙන්න ඕනේ මේ වේදිතේ කියන මේ ඇති වෙන්නා වූ ඒ හේතුඵල ධර්මයෙන් ඇති වෙන්නා වූ ඒ දැනීම වේදිතේ තමයි මේ කෙනෙකු වේදනාවක් බවට පත් කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා ඒ දේ තිස්මතු කරන්න කොගලේ මහත්තයා මොකද මේ මේ වේදේ වේදනාව ගැන කතා කරනකොට මේක උපකාරයක් වේද අපිට තේරුම් ගන්න. දැන් ඔය
ඔව් දලුවත් මහත්තයා බොහොම වටිනවා මේ මතු කරපු කරුණු ටික. මේ ප්‍රතන දැන් ඔක හුඟක් අයට වෙන්නේ ඔන්න ඔය කියපු සූත්‍රෙත් ඔය ටික ඔය ඥානය ගැන ඔය කරුණු ටික පාඩම් කරගන්නවා මේවත් මෙන්න මේක කියන අදාස මතු කරගන්න. ඉතින් මේ උත්සාහ කරන්නේ කිව්වොත් වැරදි උත්සාහ කරනවා ඇති ඒකත් ලොකු ඥානයක් එන්න ඕන ඔබ තේරුම් ගන්න කියන වගේ එකක් මම කියන්නේ. දැන් මේ ඒ අපි කියෝන ටික අපි උදව් කරගන්න ඕන අපේ වැරද්දක් තියෙනවා නම් ඒක හදාගන්න. ඒ කියන්නේ අපි මේ දැක්මේ අඩුවක් තියෙනවා නම් ඔයවම ගලපලා බලනකොට ඒක දක්ෂ වෙන්න ඕන මේ හිතපු විදිහ මේ දන්න විදිහ මොකද්ද අඩුපාඩුවක් තියෙනවා කියන එක. ඔබතුමා අන්න ඔය මතු කරපු ඒ වේදයිත කියන අදහස මේ තේරුම් ගන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් මේ ඇත්තටම මේ කජ්ජනීය සූත්‍රය කියන ටික තේරුම් ගන්න හරි පහසුයි. දැන් බින්ද දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. වේදයිත වේදේතිති. වේදේතිති කියන එකයි මේ වේදනා කියන්නේ. අපිට හැබැයි විඳීමක්මයි අහුවෙන්නේ මේ වේදනාව කියලා. ඒ සාමාන්‍ය කෙනා. මේ විඳීමක් ගැන නෙමෙයි කියන්නේ. වේදේතිති කියන අර දුප්පන කියන එක කිව්වා වගේ වේදේතිති කියන එක. නම් අපි අර හිතන්න පුරුදු වෙලා නැත්නම් අපිට අර්ථ එන්නේම විඳීමක් ගැන නැත්නම් විඳ දෙයක් ගැන විඳීමක් කතා කරන්න බෑනේ විඳ ස්වභාවයක් නැතුව. ඒකට ඒ මට්ටමෙන් අහුවෙනා මිසක් මේ වේදේතිති කියන එක අහුවෙන්නේ නෑ. රූපණේ අහුවෙන්නේ නෑ වගේ. ඕකමයි ওই ಜಾති පහම මේක විනසන්න කියලා මං කියන්නේ එකක්. මේ ඔය පහේම යනකොට අර මේ අපි හිතන මට්ටමට වඩා එහා ගිය ධර්මතාවයක් මේ බුදු කෙනෙක් මතු කරන්නේ කියන එක මේ දකින්න මේ අවස්ථාව වැඩි වෙනවා ඒ හැම පැත්තෙන්ම. හැබැයි ඕක වැඩි එකක් කර බාගෙට තේරුම් ගන්න අනිකට ගියත් අර මට්ටමේ ලෝකෙටයි තිය අදහසම තමයි එන්නේ. මේ හැම එකේම ওই ಜಾති පහේම දකින්න ඕන අපි මේ දැනට ඉන්න අදහස නම් නෙවෙයි. මේකෙන් එහාට ගිය දෙයක්. ඒ දැන් ඔබතුමා මතු කරපු අර අරහත් ඵල චිත්තය දක්වාම වේද තීතියක තියෙනවා ඉන්නේ. ඒ තියෙනවා කියලා එහෙම සඳහන් වෙනවා. ඉතින් දැන් අපි ධර්ණ අදහවට ගැලපෙන්නේ නැත්නම් ඔන්න තියෙනවා වෙන කෝපනතිකාරය කරන්න දෙයක්. මේ හිතන විදිහට මේක මේ ගැලපෙන්නේ නැහැ. ඔතන ගැඹුර බැලුවොත් අර දැන් අර රූපණය ගැන අහපු ගැටලු වලට සමහර විට ඒ ගැටලුව නැති වෙනවා. දැන් ওই රුප්පණය කියන්නේ එතකොට ඔබ සමහර වෙලාවට අපි අහන්නේ එතකොට රහතන් වහන්සේට රුප්පණය නැද්ද කියන එකනේ. රහතන් වහන්සේට වේදීතීති කියන එකක් නැද්ද? ඔයගේ ගැටලු නෙන්නේ. හැබැයි මේ ගැටලු එන්නේ මතක තියාගන්න මේ ධර්මතාවය තේරුම් නොගැනීම මතම කියන එක දකින්න දක්ෂ වුණත් දහම මතු කරගන්න පුළුවන්. එතකොට මොකද අපි දැන් රහතන් වහන්සේ කියලා තියෙන්නේ අපිට මඤ්ඤණා අපේ මට්ටමට තමයි අපි රහතන් වහන්සේ කෙනෙක් ගැන හිතාගෙන ඉන්නේ. දැන් අපි උදාහරණයක් ලෙස අපි විඳින දුක රහතන් වහන්සේට නැහැ කියලා අන්න රහතන් වහන්සේ කෙනෙක් මේ හදා ගන්නවා. ඒ වගේ අපි මේ දැන් දැන් අර රූපය නෙමෙයි රූපණය කියනකොට මේ අපි කියන රූපේ නෙමෙයි රූපණය. දැන් හැබැයි අපිට තේරෙන්නේ රූපය කියන එකෙන් මිදුණට අර රූපණය කියන වචනේ දාගත්තට ආයි රූපණය කියන එකෙන් අපි රූපයක් හදා ගන්නවා කියලා. මේ මේ අදහස තේරුම් ගන්නවා නම් රූපණයටවත් දෙයක් දාගන්න බෑ. ඒ රූපණයත් ඊළඟට හරියට තේරුම් ගැනීම තුළ. ඒකයි මේක අර නිරෝධ ධර්මයක් කියන එක. ඒ අර නිරෝධේ ඥානං කියන එක. මේ මේ මේවයි හැම එකේම අර පටිච්ච සමුප්පන්න බවම අහු වෙන්න ඕන. දහම දැක්කම. එතනේ ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අසති ඉදන් නොහොති කියන දෙක කෙටියෙන් කිව්වහම මේක හතර ආකාරي තිබුණාට. එතෙන්ට එනකම්ම මොන විදිහට ගැලපුණා මතක තියාගන්න ලෝකෝත්තර දර්ශනය නම් නිවි. දැන් අපි අර වේදේ තීති කියන එක සමහර වෙලාවට තේරුම් ගන්න බෑ අර රහත්ඵල චිත්තය දක්වා එක තියෙනවා. ඉතින් මේ මේ කඥණීය සූත්‍රේ මම කියන්නේ අර දැන් නැත් අපිට යන්න බැරි වුණා. හැබැයි අනිත් දවස්වල අර ගිහින් ගිහින් කියනවනේ රස් කරන්නේ රස් කරන්නේ නැහැ විසුරුවා හරි. කියන්නේ ඔන්න ඕක තමයි රහත් වෙනකම් තියෙන මට්ටම. ඒ කියන්නේ ඔය අරහත්ඵල චිත්තය දක්වා කියලා කියන්න පුළුවන්. ක්‍රෂ් කරන්නේ නැහැ විසුරුවා හරි. හැබැයි අර කතාංකරණීයන් ස්වභාවයට පස්සේ ඒ කියන ටික මොකද්ද තියෙන්නේ? ක්‍රෂ් කරන්නේත් නැහැ විසුරුවන්නේත් නැහැ. එකතු කරන්නේත් නැහැ අත්හරින්නේ. දල්වන්නේත් නැහැ නිවාදමන්නේ. දැන් අන්න එහෙම මට්ටමක් තමයි මේකේ මේ අවබෝධය තුළ කියන්නේ අවිද්‍යාව දුරු වීම තුළ තියෙන්නේ. දැන් අපිට ඒ මට්ටම නිකන් හිතා ගන්නත් අමාරුයි. අපිට පුළුවන් අර පටන් ගන්න තියෙන්නේ රැස් කරන්නේ ඉස්රුවා හරිනවා කියන. අනේ ඒක තමයි මම දකින මේ ස්ටේක පුද්ගලයා කියන්නේ. කියන්නේ මේ සම්මාදිට්ඨිය ආවොත් අපිට අර රැස් කරන ස්වභාවය මොකද්ද රැස් නොකරන ස්වභාවය මොකද්ද කියලා අදහසක් ගන්න පුළුවන්. හැබැයි මේකේ ඇත්තම අර නිරෝධය කියන එකේදී ඔය එකක්වත් අදාළ නැහැ. ඒ කියන්නේ වේදේ තීති කියන එකත් අදාළ නැහැ මේ මේ අවිද්‍යාව දුරු වීම තුළ. එතකොට අර ප්‍රශ්නේ එන්නේ ඒ උනාට රහතන් වහන්සේත් ඉන්නනේ කියලා අරවා මෙහෙම ඔය තර්ක ගේන්නේ. මේ මඤ්ඤණාවක ඉන්න රහතන් වහන්සේ කියන එක මේ තේරුම් ගන්නත් ඉතින් මේ මේ දර්ශනෙට එන්නන්න. අර මූල පරියාය සූත්‍රේ නම් හොඳට තේරුම් ගන්න වෙනවා. දැන් ඒ දලුවත් මහත්තයා මතු කරපු තැන මම හිතන්නේ එතන ගැඹුරට තේරුම් ගත්තොත් ඒ වචන ටික පාඩම් කරගෙන ඒකට ගලපන එකෙන් එහාට දැක්මක. ඒ දැක්ම මම කියන්නේ ඒ වචන ටික දැන නොගත්තත් මෙන්න මෙතන මේ මේ රූපණාර්ථි නැත්තම් මේ මේ කඥණීය සූත්‍රෙ පෙන්වන ඔය වේදේ තීති කියන එක දකින්න පුළුවන් නම් මොකද්ද මේ වේදේටි? දැන් අපිට අහු වෙන්නේ වේදනාව නැති වුණත් වේදේටි කියනකොට ඒ විඳින ක්‍රියාව නැත්නම් ධර්මතාවය. ඉතින් කාටද උග තියෙන්නේ? ආපහු අර සක්කාය දිට්ඨියනේ. අපි අර වචන මාත්‍රෙන් අර ටික දාගන්න නැති වුණාට ආපහු වෙන වචනයක් කිව්වට අර අදහපෙමයි. ඒකයි මම කියන්නේ මේ වචනෙට වඩා එහා ගිය අදහසක් මෙතන තියෙනවා මේ පහෙන්. ඒ අදහස එන්න ඕන ලෝකෙන් එතර වෙන දර්ශන නැත්නම් පටිච්ච සමුප්පන්න බවට ගැලපෙනවා. ඉමස්මින් අදති දන්න හොති කියන සිද්ධිය නිකන් හරි පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුළුවන්ද? ඒක මේ ඔක්කොම කතා කරන්නේ වතුරේ බන්නා වගේ අවිද්‍යාව මත නේද? අවිද්‍යාව දුරු වුණ මනසකට ඔය පහම අදාළද? අනේ ඒ වගේ දල අදහසක් මම කියන්නේ මේ Tamanta නිකන් තේරුම් ගන්න මේ මේ මොන වගේ මේ මට්ටමක්ද මේ කියන එක. අර මේ ප්‍රශ්න අදාළ නැති කෙනා. අදාළ නැහැ කියන එකවත් තේරුම් ගන්න බෑ ඔය දර්ශනෙ නැති කෙනාට. මොකද මේ අදාළ නැහැ කියන්නේ කියලා. හැබැයි අපිට අර උපමාවෙන් පොඩි අදහසක් ගන්න පුළුවන්. දැන් බල්ලට බල්ලා අදාළ වුණාට බල්ලගේ ශරීරය අදාළ වුණාට බල්ලගේ ශරීරය හැදිච්ච හැටි අදාළ වුණාට අපිට ඒක කිසිම අදාළත්වයක් තියෙනවද? නැද අපි ඒක ඒ උපමාව ගන්න එකයි. අපි ඒකේ යථාභූත ස්වභාවය උපමාව දිදන්නේ. ඒ වුණාට අපි අපි රැවටිලා ඉන්නේ අපිට අදාළ නැති බව පේන්නේ නැහැ. මොකද අපි තාම මේ මුලාවේ අවිද්‍යාව මත මේ මඤ්ඤණාවක් හදාගෙන මේක ගැන කතා කරන්නේ. ඒකට දල අදහසක් ගන්න මේ ඒකයි මේ සූත්‍ර බොහොම සාවධානව කියන්නේ දැන් මම මේ සූත්‍රය කියනකොට මගේ උළුවේ තියෙන අදහස් ටික අයින් කරලා මේක බලන්න පුළුවන් නේද? ඒ ලේසි වැඩන්නේ. මෙච්චර කල් දන්න දහම අතහැරලා මේක බලන්න පුළුවන් වුණ දවසට තමයි දහම ඇහෙන්නේ. දහම ඇහුණ දවසට තමයි යෝනිසෝමනසිකාරය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට ওই දෙකම වෙලා නැහැ. ඒකයි මේ පුළුවන් තරම් මතු කරන්න උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කවිගමත් මේ මට දැනගෙන ඉන්නවා තව එකක් නිකන් මතු කරගන්න හිතුණා මේ VR අපි අහලා තියෙන අර උදාහරණයක් මතක් කරගන්න මේක ඒ උදාහරණය මෙතෙන් මේ වගේ දැනකට නෙවෙයිද මතකත් නෑ උදාහරණේ නමුත් මට ඒකමයි අපි ගමු මකුළු දැලක් කියන්නේ මකුළුවේ මැද ඉන්න යාවටේ එක රවුමක් තියෙනවා තව රවුම් 100ක් විතර වගේ ගිහිල්ලා ඇති මකුළු දැලක් මේ මකුළුව මැදට වෙලා බොහොම නිහඬලේ සාන්තව ඉන්නවා ලොකු මකුළු දැල නේද? එතකොට මේ මකුළු දැලේ කොහේ හරි කෙලවරකින් මේ මකුළු දැල පොඩි හෙලවීමක් කෙලුණොත් අර මැද සාන්තව ඉන්න මකුළුවාට ඒක දැනෙනවා මේක දැලක් නේ. හැබැයි එයා දන්නේ නැහැ කොතනින් ආවද මොන පැත්තෙන් හෙලුණාද කියලා දන්නේ නැහැ. නමුත් එයාට ඒක දැනෙනවා. ඒ කොතනින් හෙලුණාද එයාට ඒක දැනෙනවා. ඒ දැනීම ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ඒ වගේ තමයි මේ අපි අර කලින් කිව්වා විදියට මොන සංස්කාරේ සිදු වුණත් කාය වචී මනෝහිති රින්සු මොන සංස්කාරේ වුණත් මොන ආයතනයක් සම්බන්ධව ඒ සිදු වුණත් ඒ අර දැනීම ඒක තමයි වේදිතේ ඒක සිද්ධ වෙනවා. නමුත් ඊගාවට නමුත් වෙන්නේ මොකද ඊළඟට අපි ඒක හඳුනා ගන්නවා ධනියක් ගැනීම එක කාය ප්‍රශ්නේ කාය මේක චක්තියෙන් මේක සෝතෙන් හඳුනා ගැනීම වගේ වෙයි. ඒකෝ තමයි මම හිතන්නේ මේ සංකතං අபிසංකරන්ත කතරන්ස එන්නේ. මේ ඔක්කොම දේවල් ඉදින් කරගෙන ඊට පස්සේ ඒවට නනුත් දීලා මේක චක්කු සම්පජ්ජ වේදනාවයි අරමයි කියලා ඊළඟට ඒවට ඊළඟට ඉතින් එහාට ගිහිල්ලා මේක සුඛයි දුකයි ආදි වශයෙන් එකතන්තර ඔක්කොම වෙන්නේ අර ඔබතුමා කියනවා වගේ හැමදෙම මේ ලෝකෙට ඇයිති දේවල් ධර්මයේ පැත්තෙන් විග්‍රහයක් ගියා වුණත් නැතා වුණත් ධර්මයේ පැත්තෙන් නැතුව නිකම් බොහෝ පුතක් ගැන පැත්තෙන් ඒවා අල්ලගෙන පැත්තෙන් ගියත් ඒ සියල්ලම ලෝකෙට ඇයිති විදියට යන කාරණාවන් තමයි. නමුත් මේ රජිනී සූත්‍රයේ මේ විස්තර වෙන්නේ අර කිව්වා ඌ අර මැද ඉන්න මදුරුවාට මකුළුවාට ඒ දැනිච්ච සැලවීම මේ දේදී. දැන් ඒ ආකාරයට මේක හිතන්න ගත්තොත් වැරද්දක් නේද?
ඔය ආකාරයට ඔහොමම හිතන්න එන්න ඕන. ඇත්තටම ඒක හොඳයි. ඒ ප්‍රමාව මේක එක තැන්වල ගන්න ඔය ආයතන ගැනයි නැත්නම් ඔය චිත්ත වීති ගැනදී අර වයිදි මේයිදි භවංග චලනයේ පච්චේ දෝ කියද්දි ගන්නවා. ඉතින් මේ ඔක දැන් ප්‍රමාවලක් තියෙන්නේ ප්‍රමාවෙ නෙමෙයි වැරද්ද ඒක. අපි ගන්න මොන අදහසටද මේක ගන්නෙ කියන එක. දැන් ඒක හොඳ උපමාවක් කියලා අර දැන් මේක මම තව විදිහක් කියන්නම් මේක. මෙහෙමම කියලා ගන්න එපා මම හිතන්න පුරුදු වෙන. දැන් මේ මකුළුවා අපි හිතමු S2ක් වහගෙන ඉන්නේ. මේ ඒ වුණාට අර කොහේ හරි හෙල්ලුන ගමන් දැනගන්නවා. ඔව්. එතකොට ඔය අර ඉස්සෙල්ලා එහුව අර දිත්ත සුතමත විඤ්ඤාත කියන කොටත් ඔන්න ඔය වගේ දෙයක්ද කියලා දැන් අපි ඔකට දාගන්නවානේ. ඉතින් මෙතන මෙන්න මේක විමසන්න විතරයි මම කියන්නේ. දැන් අපි හිතමු අපි අර දැන් රූප වේදනා සංඤා සංකාර මට්ටම අයින් වෙලා අපි මෙන්න මේ කියන රුප්පන වේදේ තීති සංඥානන සංකරණ නැත්නම් විඥානන ගතියට ආවා කියලා. දැන් ඔන්න අපි උපමාවට ගලපනකොට මේ ඒ වගේ කියලා හිතනවා. දැන් අර මකුළුවා ඉන්නවා. අන්න ඒ මූලික මට්ටම ඔය දැනෙන මට්ටම නේද මේ කියන්නේ. කියන එක. මොකොත් එතනින් එහාට අර ලොකු මේ ලෝකේ හදලා අකුසල් 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 මොනවා හරි මේ ලෞකික පැත්තට ගිහින්නේ නැහැ. ඉතින් ඔය මට්ටම මම ආයේ කියන මේක මේ මගේ අදහාවක් විදිහට ගන්න මේ මේ හිතන්න තැනක්. එතකොට ඔන්න ඔය මට්ටම තේරුම් ගත්තොත් සමහර විට අර දිත්ත සුතමත විඤ්ඤාත නැත්තම් මේ රුප්පණ වේදේ තීති මෙන්න මේවා ගොඩකට නේද අර අපි මේ මේ පෘථග්ජන මට්ටමේ ලෝකයක් හදාගෙන තියෙන්නේ ඔය බව නොදන්න තමයි කියන තැන. ඉතින් ඒ මට්ටමට එනවා නම් ඒකත් ලොකු දෙයක්. හැබැයි මං කියන්නේ ඔන්න ඔතෙන්ටවත් එන්න පුළුවන් නම් දැන් විදර්ශනයේ පටන් ගන්න සුදුසුකම ලැබෙනවා කියල. ඕක රහත්භාවය නෙවෙයි කියලා මම කියන්නේ. එතනේ මාර්ගේ වඩන්න අර මුල අල්ලගන්න මෙන්න මෙතනයි වැරද්ද තියෙන්නේ කියලා වගේ දැක්මකට එන්න පුළුවන්. එතන එතනින් එහාට තමයි ඇත්තටම මේ මේ ලෝකෝත්තර මේ දහම තියෙන්නේ. ඒකේ දැන් අර ඔබතුමා කිවි වේදේ තීටි කියන එකත් කතං කරණීයන් වෙනකොට ඒකත් අදාළ නැති වෙනවා. ඒකයි මං කිය අර රැස් කිරීම විනාශ කිරීම රැස් කරන්නේ නැතුව විනාශ කරනවා කියන්නේ ඒ කරුණු දෙකම යෙදෙන්නේ නැහැ. අර කජනියකේ අන්තිම ටික කියවනකොට තේයි. ඒකත් අදාළ නැහැ මේ 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 වැඩේ ඉවර වුණා. මේක නෑ විද්‍යාව යෙදෙන්නේ නැත්තම්. කියන්නේ මේ වගේ දර්ශනයකට යන්න තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය මකුළු දැල ගැනවත් මකුළුවා ගැනවත් ඒ දෙකම අදාළ නැති වෙනවා. වගේ
හරි ඒ මත ඒක හරි ඒ දැන් මට හොඳටම තේරෙනවා ඔබතුමා බොහොම හොඳින් ඒක අර පැහැදිලි කරලා මේ මේ මට පොඩි බයක් හිතෙනවා මේ සවන් දෙන අය ඒ අවසාන තනගෙන හිතලා මේ කළ යුත්ත නොකර ඉඳීදෝ කියලා. ඒ කියන්නේ දැන් ඔව් ඒ කියන්නේ දැන් අවසානයේ දැන් ඔබතුමා පැහැදිලි කළා අනිවාර්යයෙන්ම අපි කවුරුත් මම හිතා විශ්වාස කරනවා අරහත් මාර්ග චිත්තේ දක්වාම මාර්ගඵල චිත්තේ ඵලයේ දක්වාම මේ ප්‍රඥාව හරි වැදගත්. ප්‍රඥා චෛතසිකේ ප්‍රඥාව වැදගත්. ඉතින් ප්‍රඥාව ගොනු කරගෙන ඉන්න තමයි ඒක වෙන්නේ. එතකොට මේ ඊට පස්ව ප්‍රඥා චිත්ත කියන කතාවකුත් නැහැ. ඔක්කොම ඉවරයි නේද? ඒ දැන් ඔබතුමා කලින් හොඳින්ම කිව්වා වගේ අවිද්‍යාව දුරුනාට පස්සේ සියල්ල යා ඉවර කරනවා නෙමෙයි. ඔන්න දැන් මම ලහත් වුණා මම ඔක්කොම ඉවර කරනවා කියලා එහෙම කරන්න කෙනෙකුත් නැහැ. කෙරෙන්න දෙයක්වත් නැහැ. ඒ මොකුත් නැති බවම තමයි සමග ඔක්කොම ඉවරයි. ඉතින් නෙවෙන්නේ. ඒකයි අපිට අපි මේ පැති නා රහතන් වහන්සේලා හරමද මේවද කියලා හිතුවට එතන හිතන්න රහතන් වහන්සේ කෙනෙක් නැහැ නේද? ඒකත් ඒ කතාව ඉවරයි. ඉතින් ඒක අපි මේ මට්ටමට සරලද පිළිතුර දැනගෙන පස්සේක තියලා අපිට මේ අහුවෙන දේවල් අල්ලගන්න කොතනින්ද කියලා බලගින් බලමින් යන කෘත්‍යයක් අපිට තියෙනවනේ කරන්න. ඒ කෘත්‍යේ මග අරවා ගන්න නොවන විදිය තමයි අපි මේ කතාව සිද්ධ වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. මට හිතෙනවා සමානලාට ඒ කෘත්‍යේ මග අරවා ගනින්ද කෙනෙකු අපි මෙහෙම බලිය යුතු නෑ මෙහෙම දැකිය යුතු නෑ අපි මෙහෙම මෙහෙමකුත් නෑ කියලා කිව්වනේ. ඔන්න දැන් කොග්ලි මහත් එක්කම මෙහෙමකුත් නෑ අන්තිමට කියලා. එහෙනම් අපි එහෙම බලන්න තුමු දැන්. මට අද අහපු ප්‍රශ්න වලින් හිතුනේ එහෙමයි. ඒකත් යහනකොට අපි රුප්පණේ නොකරිමු එහෙනම්. ඈ අපි වේදේක නොකරිමු එහෙනම්.
ඒක හරි. එහෙම හිතුවොත් අනේකර නියත මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ වතුමා කියන අදහස කෙනෙක් ගත්තනම් ඒක නියත මිත්‍යා දෘෂ්ටියක්. එතකොට එහෙම තැනකට යන්න නෙවෙයි. අර ඔබතුමා අර ලස්සනට කලින් ප්‍රශ්නේදී මතු කළා ඔක අර මේ අර ප්‍රායෝගික මට්ටම කියන එක මට ඒක කියන්න බැරි වුණා අර ගොඩකට ගිය හින්දා. ඒ මම කියන්නේ දැලුවත් තමයි මේ වචන මොකක් කළා කොච්චර කතා කළා ඔක දැනුමක් විතරයි. ඕක අදාළ වෙන්නේ මේ ප්‍රායෝගික සත්‍යයට. ඔබතුමා ගත්තේ දුව කියලා ඒ මගේ දුව කියන අන්න එතනින් මේක මේ හොරා ගන්නවා. දැන් තමන් ඉන්න ජීවිතෙන් දහම දකින්නවා. තමයි කෝප්පේ කම්පියුටරේ. ඕවනේ අපිට හම්බ වෙන්නේ. අපිට ඔය කවදාවත් රූප වේදනා සංඥාන්තර ඕවා හු වෙන්නේ නැහැ. රූපණා හම්බ වෙන්නේ නැහැ. අපි ඉන්න මස්තමත ගෝචර වෙන දේ ඉඳන් ගැඹුරට යන වැඩපිළිවෙලක් තමයි මම දන්නේ මට තේරෙන විදිහට බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. මේ අමුතුවෙන් මේ ධර්ම කියලා සංකල්ප ගොඩක් මවලා මේ ඔතෙන්ට ගිහින් ඒ කරන නැත්නම් ඔය සමහර කියන්නේ අපි ජීවත් වෙන ලෝකේ ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ මේ වෙන ලෝකයක් ගැන කියලා තියෙන්නේ. එහෙම අදහසකට නම් යන්න හොඳ නැහැ. මේ අපි ජීවත් වෙන මේ ප්‍රායෝගික ලෝකේ ගැනමයි. පරිදිරද මේ තමන්ගේ ශරීරය, අනුන්ගේ ශරීරය, මේ අපි කන බොන දේවල් ඕවා ගැනමයි මේ විස්තර කරන්නේ. ඔබ අපි දන්න දේ වැරදි. යථාභූත ස්වභාවය නෙවෙයි. ඒ යථාභූත ස්වභාවය දකින්න තමයි මෙන්න මේ දහමෙන් ටිකෙන් ටික අර මේ ඒ විදිහට එක බලනකොට තමන්තර කලින් හිතේ මත්තමට වඩා එයා තැනක් පේනවා. ඒ කියන්නේ අර ප්‍රඥාව වැඩෙනා වගේ දෙයක් කියන්නේ. ඒක එතෙන්ට එන්න ඕනේ. නැතුව මේ මුකුත් නැහැ කියන තැනකට ගියොත් නම් ඒක තනිකර මිත්‍යා දෘෂ්ටියක්. නියත මිත්‍යා දෘෂ්ටි උච්චේලවාදී. ඒක කෙලින්ම අපාගත වීම. දැන් අපි අර මේ භාවනා කරන්න ගිහින් ධර්මයේ ඉගෙන ගන්න ගිහිනොත් අපාගත වෙනවා. සත්‍යකද කියන සිද්ධියක් වෙනවා. ඒ හින්දා මේ බොහොම මේ සියුම් මේ කල්පනාකාරීව විමසන්න ඕන. ඒක මං හිතන්නේ අපි අය ඒ වගේ මේවට යනවා කියලා. ඒකයි මං කියන්නේ මේ කියපු පළියට පිළිගන්න එපා. තමන්ගේ පැත්තේ යෝනිසෝ මනසිකාරේ ඉන්නම ඕන. ඒක කාටවත් දෙන්නත් බැ. අපිට පුළුවන් අර අන්නේක මතු කරගන්න යම් කිසි උදව්වක් මේ තියෙන දහම මේ ආයේ ඒකම කියන්නේ මේ අපි යමු තෙන් දෙයක් හොයාගන්නව නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියපු ටිකමයි අපි මේ ආයේ මතු කරන්නේ. ඒක සාවධානව බලන්න. ඒ කියන්නේ සාවධානව කියන්නේ තමන්ගේ මත ටික අයින් වෙන විදිහට බලන්න පුළුවන්කම හැදුනොත් එදාට දහම ඇහි. මෙන්න මේ වගේ දෙයක් කිය. එදාට යෝනිසෝ මනසිකාරය මතු වෙයි. ඒ කියන්නේ මේ මාර්ගය තමන්ට උපද්ද ගන්න පුළුවන් මිස මාර්ගය කියා දෙන්න බෑ.
යමක් එකට කතා කරන්න.
හොඳයි හොඳයි. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. ලස්සනයි මේ සක්කච්ඡා හුඟක් ලස්සනයි. මම කල්පනා මම වටහාගෙන ඉන්න විදිය තමයි දැන් අත් වශයෙන් ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධයක් විතරයි. වෙන කිසි දෙයක් නැහැනේ. පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවා නම් එතන මම ඉන්නවා. ඒ පංච උපාදානස්කය දිත්තේ තියෙන්නේ එතකොට ඇත කියලා දස්ත නිසානේ. එතකොට රුප්පණය කියලා කියනකොට රුප්පණය ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය නිසා. ඒක තුලින් ඒ කියන්නේ ඒ රූපයක් විඥාණය කියන එක අපි දන්නවා මායාකාරයේ බව. එතකොට විඥාණය එද මං කියතරන්නේ විඥාණයට පිහිටලා ඉන්න බෑ. විඥාණය ඉතාම වේගයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ආලෝකයටත් වඩා වේගවත් කියලා. ඒක වේගය පෙන්වන අන්තිම මේ වේගයේ ජන හැටියට පංච උපාදානස්කන්ධ ඒ තරම් වේගයෙන් ඇති වෙනවා. පංච උපාදානස්කන්ධ ඉස්සර වේගයෙන් වේදනාවක් තියෙන නිසා තමයි එකත් එක වේදනාවක් තියෙන ඒ පංච උපාදානස්ක වේදනාවක් තියෙනවා. එතකොට ඒක හරියට මම කලින් එහෙම හිතලා තිබුණා මම දැක්ක ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා. අර ඉතා වේගයෙන් මොනහරි කරකැව්වම එතන පේනවා ඒක ඉදිකටුතු දක්වි පෙළක් උනස් ඒකෙන් රවුමක් පේනවා. ඒ රවුම පේන්නේ විඥානයේ තියෙන මායාකර්ෂය නිසා. නමුත් එතනින් අපිට එතන රවුමක් ඇත්තේ නැහැ. ඒ නැති වෙච්ච පංච උපාදානස්කන්ධ අපිට පේන්නේ නැති නිසා. එතකොට අන්නේ රවුම වගේ තමයි රුප්පණය නිසා අපි ගන්නවා. අනිත් අතට කියනවා නම් නාම රූප කියනවා මිසක් රූප නාම කියන්නේ නැහනේ. එතකොට නාම ධර්මයන් නිසා දැන් දලුවත් මහත්තයා කිව්වා වගේ වේදන තමයි අපිට මේ මේකට ඇලිලා ඉඳලා අපිට මේ යමක් කියන බව දැනගන්නේ. එතකොට ඒ වේදනාවත් එක්ක ඇතිවෙන ඒක නිසා හදාගත්ත රූපයක් තමයි මායාකාරයක් ඒ වැඩ ටිකත් එක්ක උප්පණය කියලා අපි ගන්නෙ. නමුත් එතන ඇති රූපයක් නැහැ. තේරුම් ගන්න සරණයි.
එහෙම කරන්නේ ගොඩාක් ජාති දන්නව නේද? ලොකු ලිස්ට් එකක් කියන දේවල් දන්නවනේ. ඒක මම මේ දෙන පොඩි මැසේජ් එක තමයි ඔන්න ඔය දන්න ටික පුළුවන් නම් පැත්තකින් තියලා මේ සූත්‍රේ නීත කියවන්න. හොඳයි ඔය දන්නේ වට නම් ගලපන්න යන්න එපා. ඉතින් ඒක තමයි මට කෙටියෙන්ම කියන්න දෙන්නේ.
සර් සමා වෙන්න මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්නද කමක් නැද්ද?
ඔකේ යම් තේරුම් සරණයි.
සර් මේ
මම එහෙම බොහොම කෙටි උත්තරයක් දුන්නට මේ උත්තරේ දෙන්න අමාරුයි ඔබතුමියට. ඔව් ප්‍රශ්නේ අහන්න තේරුම් සරණයි.
ප්‍රශ්නයක් නෙමෙයි සර් මම මේක දැන් සාවධානව අහන් හිටියේ හින්ද පොඩි අදහසක් වගේ. මේ කජ්ජනීය සූත්‍රයේ රූප වේදනා සංඥා සංඛාර කියලා ඒ කතා කරන තැන අපි කැරකෙන සක්කාය දිට්ඨියෙන් පටන් අරගෙන අරහත්ත්වය දක්වාම නිවන් මඟ නේද මේ බුදුහාමුදුරුව විස්තර කරලා කියන්නේ කියන තැන එක ගැන නිකන් මුළු සක්කාය දිට්ඨියේ ඉඳලා අරහත්ත්වය දක්වාම මේ තමන් එන්න ඕන මග නේද මේ විස්තර කරලා කියන්නේ කියන අදහසක් එනවා. ඒ වගේම අන්තිමටම කියනවනේ මේක ටෙස් කරන්නෙත් නැහැ, විසුරනවා, එකතු කරන්නෙත් නැහැ. ඒ වගේ සම්පූර්ණ අය දීතාවයෙන් නිදෙන්න. දැන් අපි ඉන්න දීතා දෙපැත්ත තමයි මම ඉන්නව දෙයක් තියෙනවා. එහෙම නැත්නම් අතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. එහෙම නැත්නම් අජ්ජත් බහිද්ද එහෙම නැත්නම් ඒමක් තියෙනවා යාමක් තියෙනවා ඒ සියල්ලගෙම නිදෙන තැන නෙමේ කතා කරලා තියෙන්නේ අර සක්කාය දිට්ඨිය ඉඳලා අතෙන්ද එනකන් කියලා. ඊට පස්සේ සර අර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතර ගැනත් පොඩි සඳහනක් කරද්දි මට හිතුනේ සර ඇත්තටම මේ ටික අපි දැනගත පොඩි අදහසක් හරි ඇති කරගත යුතුමයි. එහෙම නැත්නම් අපිට මග වඩනවා කියන එක ගැන හිතන්නවත් බෑ. අපි ෆවුන්ඩේෂන් එකක් නැතුව ගයක් හදනවා වගේ නේද? මේ මොන්ටිසෝරියන් නැතුව විභාග කරන්න හදනවා වගේ එකක් නේද? මේක අත්‍යවශ්‍යයි නේද? මේක පටන් ගැන්මයි. පටන් ගැන්මට මේ ටික දැනගත යුතුමයි. අතනත් ditta ruta muta viññāta කියන තැනත් මෙහිම හිටෙන්න මෙහිම කියලා එතන ප්‍රතිපදාවනේ දුන්නේ. ඊටකොට සර් දික්ක කියන තැනදී උනත් ඔය දික්ක සුත මුත විඤ්ඤාත කියන තැනත් හතරාකාරයකට හික්මීමක් බුදුහාමුදුරුව කිව්වනේ. දික්ක කියද්දි වෙන්නේ දකින කෙනෙක් සහ දකින්න දෙයක් සහ දකින කෙනෙක්. සෝත කියද්දිත් ඇහෙන්න දෙයක් සහ අහෙන කෙනෙක් කියන දෙකෙන් ඉක්මුණාට, ඒ කියන්නේ බාහිර දෙයක් කරන රූපෙන් ගතියෙන් ඉක්මුණාට දැකීම නොදැකීම කියන තැනත් ඔතන මාන්‍යනාවක් තියෙනවා. එතෙන් හික්මෙන්නේ නැහැ. හික්මෙන්ද අපි දන්නේවත් නැහැ. ඇහිීම නොඇහිීම කියන තැනත් හික්මීමක් තියෙනවා. අපිට ඒ ගැන අදහසක්වත් නැහැ. අපි ඒ ගැන බ්ලයින්ඩ් අන්ධයි. ඒ විදිහට ආයතන හයතම තියෙන ditta suta muta viññāta කියන තැනත් හතරාකාරයක හික්මෙන්ද තියෙද්දිත් අපිට ලාවට වගේ පේන්නේ අතන මෙතන අජත්ත බහිද්ද දෙකෙන් හික්මීම කියන තැනට හිත තියාගන්න සර්ච් කරන මේ මහා මේ උපකාරය. හැබැයි ඔතනත් අපිට නොපෙන්නේ නැ ඇසීම නොඇසීම, දැකීම නොදැකීම කියන තැන මඤ්ඤණාවෙන් එහාට යන්න පේන්නෙම නැහැ වගේ අදහසක් මම අදහසක් කිව්වේ. මේ ටික නොදැන අපි දැනුනේ මේක දානවා කියන්නේ මේ බුද්ධ සමීසරෙත් කල්ප ගාණක් දඟලලා මේසරෙත් බුදුහාමුදුරුව කියපු දේ මං පිළිපැද්දේ නෑ. මේසරෙත් කා දැම්ම නේද කියන අදහසක් වගේ තෙරුවන් සරණයි සමා වෙන්න.
තෙරුවන් සරණයි බොහොම හොඳයි. අන්තිමට ආවා කා දමන වචනේ කජ්ජනීය කියන්නේ ඒක තමයි. ඇත්තටම ඒ වගේ දෙයක්. ඉතින් මෙතන හැබැයි අපිට හිතෙනවා දැන් මේ පටන් අරන් රහත් වෙනකම් මග මේ කියා දෙන්නේ කියලා. මට නම් හිතෙන්නේ ඔය මුලින්ම අගටම දැනගත්තොත් තමයි මග පටන් ගන්න සුදුසුකම ලබන්නේ කියලා. ඒකයි එහෙම දේශනා කරන්නේ. ඒ මොකද දැන් අපිට අර රහතන් වහන්සේගේ අදහසක් හරි වැදගත් වෙනවා. ඒක මුලින් නොතේරෙන්න පුළුවන්. මේ දැන් මේ සූත්‍රේ තව ටිකක් ඉමීට බැලුවොත් බලන්න දැන් අර පෙර ජීවිත සීකරණ එක්කනාලෙන් පටන් අරන් ඔහොම ඇවිල්ලා බලන්න අර වචනයක් එන තැනක් තියනා නේද? සුතවා ආර්ය ශ්‍රාවකෝ මෙන්න මෙහෙම මෙනෙහි කරනවා කියලා ඉති පරිසංකති. එතෙන්ට එනකන් මේ මේක නිකන් අපේ මත අයින් කරලා බැලුවොත් නේ. එතෙන්ට එනකන් ඉතින් මේ මේ සුතවා ආර්ය ශ්‍රාවකේ ඉන්නේ. කියන්නේ ඔවේ ඥාති තහගෙන ඇහිලා හරියට තේරුම් ගිය කෙනාට විතරයි ඒකට අනුව ඉතිපටි සංචික්කති කියන එකට එන්න පුළුවන් මේ. ඒ පහ තේරුම් ගන්න ලේසි නැති හින්දා තමයි මේක අර මුලින්ම අගට යෝනකොට ඒවත් එක්ක අපි ඉන්න අදහසේ වැරද්ද අපිට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. මේ මේ රුප්පන දැන් මේකෙත් අර මේ වචන පහ පාඩම් කර ගැනීමකට එසාගිය අදහසක් දකින්න මේ රූප තීති වේදේ තීති කියන එකේ ඒ අදහස මතු කරගන්න දක්ෂ වුණා. එයාට අර අර සුතවාරිය ශ්‍රාවකය මෙන්න මෙහිම මෙනෙහි කරනවා කියන කොටස ඇත්තටම තීරෙන්නේ එතකොට. මේ රූපේ කාදමනා නේද? වේදනාව කාදමනවා නේද? එහෙම එහෙම ඔන්න ඔකයි මං කියන්නේ අපි අර ඉගෙනගත්තු දහම පොඩ්ඩකට පැත්තකින් තියලා මේ මේ සූත්‍රය අර හිමීට කියවන්න හිමීට ආයේ බලන්න ගන්න දහමට ගලපන්න ගියොත් නම් අපිට මේ අදහස ආයේ මග ඇරෙනවා අර කිව්වා වගේ ඉතින් අර බාහනක තත්ත්වයන් සම්පත්තිය මිස් වුණොත් නේද මෙච්චර මේ දහම හොයලා මේ හොයන්නේ නැති අයට නම් ඔක නැති වුණත් කවන්නේ අපි හොයලා හොයලා ගැඹුරටම ගිහිනොත් ඕක මගහැරෙනවා නම් එහෙම ඒක කොහොම හරි අසාධාරණ තත්ත්වයක් කියලා හිතෙන්නත් පුළුවන්. ඒක එහෙම වුණත් ඉතින් අපි ඔතනත් තව ටිකක් කල්පනා කරලා හොයන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒකයි මේක තව තව නැවත නැවත සාකච්ඡා කරන්න ඕන කියන්නේ. අපි මං හිතන්නේ මේ එතනින් අවසන් කළොත් හොඳයි නේද දළුවත් තමයි. කවදාවත් අපි කතා කරමු. තෙරුවන් සරණයි.
අපි හැමනම් අද දවසේ සාකච්ඡාව නිම කරමු. අදත් මේ සවස් කාලයේ අපි වෙනුවෙන් ඔබගේ වටිනා කාලය විවාගෙන කෙරුණු ඉතාම අගනා සාකච්ඡාවට සවන් දීමට ලැබුණු අවස්ථාව විශාල වාසනාවක්. මේ ධර්ම දාන කුසලයෙන් ජනිත වූ පින් ඔබතුමාගේ දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඔබතුමාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් නිවෙත්වා කියලා ඔබතුමාටම මේ අවසන් කරන්න යොමු කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. ඉතින් අපි හැමෝටම මේ සාකච්ඡාව හරියට කරන්න ලැබුණේ මේ දරුවත් මහත්මයා මේ වගේ දෙයක් සකස් කරලා තියෙන හින්දා ඉතින් විශේෂයෙන් එතුමාටත් ඒ වගේ කමල් මහත්තයතුළු මේකට ආදර උපකාර කරන මේ හැමෝටම අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ඉස්සන් ධර්ම අවබෝධයේ පින්සම හේතු වාසනා වෙන්න. ඒ වගේම අපි මේ සහභාගී වෙන හැමෝම ඉතින් ලොකු කුසල් සම්භාරයක් රැස් කළා. ඒ කුසල් උදව් වෙන්න අර ඉස්සෙල්ලා මතක් කළා වගේ ආයේ භයානක තත්යකට වැටෙන්නේ නැතුව මේ දහම හොය හොයා ඉඳලත් භයානක තත්යකට නොවැටෙන්න මේ ලැබුණ ශ්‍රණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම බුදුරජාණන් වහන්සේ දහම ඒ විදිහටම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න මේ කුසල් උපනිෂ්ක්‍රේ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. පෙරුවන් සරණයි හැමදෙනාට.
සර්වඥාන්ත ප්‍රමාණ වාරයක්
ඇසිට වේවා. සර්වන් සර්වන්.